දැන් අපි මේ දවස්වල කතා කරපු කාරණා ටික නැවත නැවත කතා කරලා කොහොම හරි මේ අවශ්‍ය දහම් කාරණාව තේරුම් ගන්න උත්සාහ කරමු. සිය දහස් වතාවක් හරි කමන්නේ අහලා මේ දහම් කාරණාව කොහොම හරි තේරුම් ගන්නවා. ඒක තමයි කරන්න තියෙන ලොකුම දේ. පුළුවන් තරම් උත්සාහ කරන්න හැම කෙනාම මේ කියන දේ හොඳට අහගෙන ඒ කියන දේ තුලින් තමන්ගේ ජීවිතය අත්දකින්න. ඒකද මේ කියන දේ තුලින් ජීවිතය අත්දැක්කොත් ඔබ ඒ කාන්තේම වෙනස් වෙනවා. ඒක ඉරහඳටත් වැඩියෙන් විශ්වාස කාරණාවක්. ඒ කාන්තේම වෙනස් වෙනවා. ඔබගේ දරුවා අහගෙන හිටියොත් එහෙම පින්විතේ ඔබගේ දරුවාට මේ කියන කාරණාව තේරුනොත් ඒ කාන්තේම වෙනස් වෙනවා. තව ටිකක් තේරුනොත් ඒ දරුවා මහන වෙනවා. තව ටිකක් තේරුනොත් ඒ දරුවා අරිහත් වෙනවා. ආයෙ නවත්තන්න බෑ පින්විතේ. තථාගතයන් වහන්සේගේ සමයේ තථාගතයන් වහන්සේට කිව්වේ මායාකාරය කියලා. ආවට්ටණී මායාවක් තියෙනවා කියලා. යන්න නම් එපා ওই මිනිහා ගාවට ගියොත් එහෙම. ආවට්ටණී මායාවෙන් අල්ලලා කරකෝල ළඟ තියාගන්න ආපහු එන්නේ නැහැ ගියේකේ. තථාගතයන් වහන්සේට තිබිච්ච ආවට්ටණී මායාව තමයි සිංහදෙලි මේ ශ්‍රී සද්ධර්මය. වෙන එකක් නෙමෙයි ශ්‍රී සද්ධර්මය. ශ්‍රී සද්ධර්මයේ දේශනා කළාට පස්සේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකේ තියෙන ඇත්ත தත්ත්වය. ඒක මේ තථාගතයන් වහන්සේ හොයාගත් එකක් නෙමෙයි. හොයාගත්ත කියන්නේ නිපදවපු එකක් නෙමෙයි. හොයාගත් එක. මේ ලෝකේ තියෙන යථාර්ථයක් තියෙනවා. යථාර්ථ දෙකක් තියෙනවනේ. එකක් ලෞකික පැත්තේ තියෙනවා. අනිත් එක ලෝකෝත්තර පැත්තේ තියෙනවා. යථාර්ථ නෙමෙයි ලෞකික පැත්තේ තියෙන එක යථාර්ථ කියන්න බෑ. ලෝකේ විදි දෙකක් තියෙනවා. එකක් වේදගන්තවල තියෙනවා. අනිත් එක බුද්ධ ශාසනයේ තියෙනවා. වේදගන්තවල තියෙනවා පින්විතනේ ලෝකේ ජීවත් වෙන කෙනාට ටිකක් යහපතින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රම. ඔය ඒවා තමයි ඔය හඳහම් බලනවා ආදිවාසීන් දේවල් කියලා කරන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ආදිවාසීන් කයට ලෙඩ හැදුනහම ඒකට ඊළඟ කර්ම විපාකේ නේද එන වෙලාවල් අඳුනගෙන ඒ කාලවකම වානුවලට ඒවෙන් බේරිලා ඉන්න කටයුතු කරන්නේ. ඔයද වේදේ පැවැත්වීම එහෙම කොටසකුත් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා පින්විතනේ ලෝකේ තියෙන ඇත්ත යථාර්ථය වටහා ගන්න. ඇත්තම කතාව තමයි පින්විතනේ මේ ලෝකේ ඉන්න ඔක්කොම අරිහතුන් වහන්සේලා කෙලස් තියෙන. දැන් මේකෙන් කිව්වහම මෝඩියෙකුට හිතන්න පුළුවන් අරිහතුන් වහන්සේලා කොහෙද කෙලස් තියෙන්නේ මේ මොන බොරුද මේ යකා කියන්නේ කියලා. කරුමක්කාරකමනේ ඉතින් මුලේ පිහිටන්න ඕනේ දැන් නැතුව වෙන තැනක මුලේ පිහිටියාම ඔහොම වෙනවා. ඉඳ ගන්නකොට තැලෙනවා. නවත් කල්පනා කරලා බැලුවොත් එහෙම පින්විතනේ මේ ලෝකේ ඉන්නේ වැඩි හරියක් කවුද? ඔය අරිහත් වැඩි හරියක් නෙමෙයි සියලු දෙනා තිරිසන් සත්‍යය පවා පින්විතනේ කෙලස් තියෙන අරිහතුන් වහන්සේලා වගේ. එහෙමයි නෑ තමයි ලෝකේ. නවත් හිතලා බලන්න අරිහතුන් වහන්සේ කෙලස් තියෙන. එතකොට අරිහතුන් වහන්සේ කියන එක පින්විතනේ මේ යට තියෙන්නේ. ඒකට උඩින් කෙලස් තට්ටුවක් වැහැලා තියෙනවා. මෙන්න මේ කෙලෙස් තට්ටුව තමයි පින්විතනේ මේ පේන්න තියෙන්නේ. මේ කෙලෙස් තට්ටුව අයින් කළාට පස්සේ පින්විතනේ මේ ලෝකෙ ඕනම කෙනෙක් අරිහතුන් වහන්සේ තමයි ඊට පස්සේ. මේ කෙලෙස් තට්ටුව තියෙන නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ කෙලෙස් තට්ටුව කියන එක පින්විතනේ මානසිකව හදාගත්ත විකෘතියක්. ඇත්තටම තියෙන්නේ අරිහතුන් වහන්සේගේ ස්වභාවය විතරයි හිතක. ආරම්භන විජාන ලක්කණං චිත්තං කියන්නේ පිංගුදනේ අරිහතුන් වහන්සේගේ චිත්ත ස්වභාවයනේ. හිතෙන් අරමුණු විශ්ලේෂණය කරගන්නවා. ඉතින් හිත තියෙන්නේ ඒකටනේ අරමුණු විශ්ලේෂණය කරගන්න. ආපු අරමුණ මොකද්ද කියලා දැනගන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිංගුදනේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වුණාට පස්සේ හිත දැන් වෙලා තියෙන්නේ මොකද්ද අරමුණ දැනගන්න එකට අමතරව තව ටිකක් ඒව දැනගන්න. සැප දුක් ආදී වශයෙන් වේදනා පහළ වෙන්න පටන් ගන්නවා. ඒවත් එක පිංගුදනේ අර ගිනි උදා වෙන්න පටන් ගන්නවා ජීවිතේට. අද මේ නරකයි කියලා මිනිස්සු ඉන්නේ බින්දනේ හොඳයි කියලා මිනිස්සු ඉන්නේ ඔහොම කවුරුත් නැහැ මේ ලෝකේ මේ කෙලෙස් නොහිටින්. සමහර මිනිස්සු ඉන්නවා අනිත් අයට හරියට හිංසා පීඩා කරන. ඒ හිංසා පීඩා කරන්නේ කවුද වෙන්නේ? කෙලස් තියෙන අරිහතුන් වහන්සේ. ඉතින් කෙලස් නිසා පින්වතුනි අරිහත් කියන ස්වභාවය ප්‍රකට වෙන්නේ නැහැ මේ මිනිසයාගේ. ආරම්භන විඥාන ලක්ෂණය කියන එක ප්‍රකට වෙන්නේ නැහැ පින්වතුනි. එතනින් එහාට තියෙන ඒවා තමයි ප්‍රකට වෙන්නේ. එහෙනම් මේ ඔබ හැමෝගෙම ඇතුලේ තියෙන එකක් මේ අරිහත්ය කියලා කියන්නේ. ඒ ඉන්නේ ස්වභාවයේ පින්වතුනි කිලිටි ගන්නුනාට පස්සේ ඉන්න කෙනා තමයි ඔය ඉන්නේ. ඒක නිසා තමයි පින්වතුනි නිකන් අපරාධ දුක් විඳින්නේ. නැත්නම් මිනිස්සේ දුක් විඳින්න ඕනේ නැහැ. නිස්කාරණේ ඔය දුක් විඳින්න පින්වතුනි හේතුව මේ කෙලෙස් ටික තියෙන නිසා. මෙන්න මේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රමයක් හොයාගත්තා නම් හරි. දැන් ඔබගේ දුව පුතා කියලා කියන්නේ පින්වතුනි මේ කෙලෙස් තියෙන අරිහතුන් වහන්සේ නම. ඉතින් ඔබගේ දුව පුතා මෙතනට එනවා. ඇවිදලා බණ ටිකක් අහනකොට පින්වතුනි මේ කෙලෙස් තට්ටුව දෙදරන්න පටන් ගන්නවා. ඒ කෙලෙස් තට්ටුව දෙදරන්න පටන් ගන්නකොට පින්වතුනි මේ අතුලාන්තෙන් නැගිලා එනවා මහ සුවය. ඔන්න ඔය සුවේ පදාගෙන උන් මෙහෙ නතර වෙනවා. ඊට පස්සේ ඉතින් ඔය වටේ පිටේ ඉන්න ගොන් තරින් කියන්න පටන් ගන්න මොකක් කියලාද? මෙහෙනම් වසීගුරුකම් කරනවා. ඔය යන්න එපා ඔය ගියොත් එහෙම ඉවර තමයි. ළමයා ගියොත් ළමයා එන්නේ. මහත්තයා ගියොත් මහත්තයා එන්නේ. ඔබට වසීගුරුකමක් කියලා කරලා මෙතන තියාගන්නේ ඔබේ හම්බ කරගන්නේ. ඔබට හන්න දෙන්න තවම අර වෙනවා අපි ඊට පස්සේ. නැත් මොඩ මිනිසුන්ගේ ඔළුවට වැටෙන දේවල්. නැවත ඒගොනුත් ඔය මොඩකම් අතහැරලා ඇවිදලා බණ ටිකක් ඇහුවොත් මොකද වෙන්නේ? ඒකුන්ගේ කෙලෙස් තට්ටුවක් දෙදරනවා පින්විතර. ඒකට හේතුව මේ මම මේ ඔබ වදිස්ථාන කරලා බණ කියන එහෙම එකක් නෙමෙයි. මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. මේ ධර්මයේ තියෙන හැටි. මේ ධර්ම තමයි බෝධිසත්වයන් වහන්සේව බුද්ධ කළේ. ඒකයි මේ ධර්ම තමයි තථාගතයන් වහන්සේගේ ගුරුවරයා. තථාගතයන් වහන්සේ නමස් ලෝකෙට පහළ වුණේ මේ ධර්මයේ නිසා. බෝධිසත්වයන් වහන්සේව බුද්ධ කළා මේ ධර්මයෙන්. අනික් මිනිසුන් අරිහත් කළා මේ ධර්මයෙන්. එහෙනම් පින්වතුනි ඔබවත් අරිහත් කරනවා මේ ධර්මයෙන්. ඔබට කරන්න තියෙන්නේ පින්වතුනි හොඳ කල්පනාවෙන් මේ ධර්මයේ මෙනෙහි කරන්න පටන් ගන්න. ධර්මයට දෙන්න පළවෙනි තැන. හොඳට ධර්මයේ මෙනෙහි කරන්න පටන් ගන්න. මොනවද මේ කියන්නේ කියන එක ගැන හොඳ අවබෝධයට ගන්න පටන් ගන්න පින්වතුනි. ඔබ අදිස්ථාන කරන්නේ මං කොහොම හරි මගේ ගමන යනවා කියලා. මම මේ ඔබට ආරාධනා කරන්නේ පින්වතුනි ආයි උපදින්න නැතුව ඉන්න නෙමෙයි. මම මේ ඔබට ආරාධනා කරන්නේ ඔබ නිස්කාරණේ දුක් විඳින ඔන්න ඔය දුකෙන් නිදහස් වෙලා ඉන්න කියලා. දුකෙන් නිදහස් වෙලා ජීවත් වෙන්න පින්වතුනි. මැරෙන්න කියන්නේ නැහැ කාටවත්. දුකෙන් නිදහස් වෙලා දැන් ජීවත් වෙන්න චිරහත් කාලයක්. කසාද බඳින්න නම් ලෑස්ති වෙලා ඉන්නේ. ගෑණි මැරුණාම දුකයිද නැද්ද කියලා හිතලා බලන්න. ඊට පස්සේ ළමයි එහෙම හම්බුනහම ඒකුම් මැරලා යනකොට දුකයිද නැද්ද කියලා හිතලා බලන්න. ඒකුම් ඉස්කෝලේ ගියාට පස්සේ ගෙදර එනකන් ඉන්න බෑ නේද කියලා හිතලා බලන්න. ඔන්න ඔය දුකක් ඔබට එනවනේ. එහෙනම් ඔය දුක නැති කරගෙන කසාද බඳින්න. එහෙම කරගන්න සිංහද. එතකොට හරි. දැන් සමහරව කියන්නේ මේ රස්සාවක් නැතුව බඳින්න විදිහක් නැහැ. එහෙනම් මුලින්ම මොකද කරන්නේ? රස්සාවක් හොයාගන්නවා. රස්සාවක් හොයාගන්නකම් බඳින්නේ නැහැ. නේ ඔබගේ ජීවිතවල එහෙම අදිස්ථාන තියාගෙන ඉන්නේ ඔබ. මං කසාද බඳින්නේ නැන්නේ කාර් එකක් ගන්නකම්. නැත්නම් ඔය ප්‍රොපෝසල් එකක් එහෙම අරන් ගියාට පස්සේ කියන්නේ පුතා ඉතින් ගෙයක් එහෙම නැතුව ඉතින් දුවව නම් දෙන්න විදිහක් නැහැ. පුතා කලින් ගෙයක් එහෙම හදාගන්නකො ඉස්සෙල්ලා. පිටරට එහෙම ඉන්නවනම් පුතා PR එක එහෙම ගන්නකො ඉස්සෙල්ලා. මේ PR එක ගන්නකම් කසාද බඳින්නේ විදිහක් නැන්නේ. එන මොකද කරන්න ඕනේ? කසාද බඳින එක පැත්තකින් තියලා PR එක ගන්නවා. නැත්නම් කසාද බඳින එක පැත්තකින් තියලා ගෙයක් හදා ගන්නවා. ඉතින් දුකක් නැති කරන්නේ නේද ඔය කියන්නේ? ගෙයක් නැතුව ඔය කුලියට ඉන්නකොට දුකයි. ඒක නිසා ඔය දුක නැති කරගන්න කියලා නේ ඔය කියන්නේ පිංගද? ඉතින් ඊට වඩා එයාගේ මහ දුකක් තියෙනවනේ පිංගද? හැමතිස්සෙම ඔබට වද දෙන්න. ඔන්න ඔය දුක නැති කරගෙන ඊට පස්සේ ජීවත් වෙන්න. ඔබට ආරාධනා කරන්නේ ඔය වැඩේට පිංගද? වෙන මොකටවත් නෙමෙයි. මේ හාමුදුරන් වහන්සේලා ඔක්කොම මෙතනට වැල්ල ඉන්නේ මොකටද? මේ මම වසීගුරුකම් දීලා අල්ලගත 50 දෙනෙක් ඉන්නවා මෙතන හාමුදුරුවරු. දායක ලක්ෂ ගාණක් ඉන්නවා. කොයි කොයි හරි ඇති. ඒ ඔක්කොම වසීගුරුකම් දීලා අල්ලගත්තුවා. කොහොම වසීගුරුකම් ඇද්ද නේද? නූල් එහෙම අමරන ඇත්තේ මැෂින් වල. පන්නන්න. ඇයිද කී දෙනෙකුට කියලා පන්නන්නද? මුන්නම් හරක් මේකද? අං විතරයි මුන්ට අඩු. මේ විමුක්තිය හොයාගෙන ආපු තරුණ පිරිස් වෙන්නේ. තව කී දහක් එන්නේ ඉන්නවද මේ වගේ? තව ටික කලකින් කියන්නේ මුළු ලංකාවටම වසී ගුරුකම කළා කියලා. ඔය ලංකාව සිටිය මැඳලි වල ලංකාව සිටියෙන් පුරාම වසී දාලා වතුරන්න පටන් ගත්තා. ඊට පස්සේ ලෝකෙමත් යයි මේක. ලෝකෙට පිනක් තියෙනවා නම් ලෝකයාත් පින් විදින මේ තථාගත දහම් වැළඳ ගනී. ඒක ඔබ නැත්තම් ඔබගේ දරුවා කරයි. තාම ලෝකෙට එන්න බලාගෙන ඉන්න පිරිසක් ඇති ඒගොල්ලෝ කරයි. මේ හැමෝම හොයන්නේ විමුක්තිය පින් විදින මේ විමුක්තිය හොයාගන්නයි හැමෝම ඇවිල්ලා තියෙන්නේ. ඔබත් මෙතන තාම ඔය විමුක්තිය හොයාගෙන වෙන මොකටවත් නෙමෙයි. නැත්තදී අද වදාද දවසක් වැඩ නැතුව විමුක්තිය හොයාගෙන ආවේ මම ඔබට කියන්නේ පින්විතනේ විමුක්තිය හොයාගන්න පුළුවන් විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් ඔබ බය නැතුව මේ වෙනුවෙන් කටයුතු කරන්න කිසි දෙයකට බය වෙන්න එපා පින්විතනේ මේක නෑ කියලා එහෙම හිතන්න එපා මාත්‍රයක්වත් මේක ඒකාන්තයෙන්ම තියෙනවා පින්විතනේ මොකද අපිට යම් ප්‍රමාණයකට තේරෙනවනේ පින්විතනේ අපි හිතේ කොහෙද දැන් ඉන්නේ කොහෙද කියලා මගපල වශයෙන් කිසි දෙයක් කියන්න අවශ්‍යතාවයක් නැහැ අපි හිතේ කොහෙද දැන් ඉන්නේ කොහෙද කියලා අපිට හොඳට තේරෙනවා අපේ හිතේ ඉස්සර කොච්චර දුක් තිබුණාද දැන් කොච්චරද තියෙන්නේ කියලා අපිට තේරෙනවා නේද? දවසක තේරෙයි දැන් දුක ඇත්තෙම නැහැ නේද කියලා. මේක කරන්න පුළුවන් දෙයක් පින්විතර. මොකද හේතුව ඔබ හැම කෙනාගේ මැතුලේ ඉන්නේ අරිහතුන් වහන්සේනවා. ඔය ඇතුළේ ඉන්න අරිහතුන් වහන්සේ එළියට එන්න දෙන්නේ නැහැ පින්විතර. ආරම්මන විජානනය කරන හිතට එළියට එන්න දෙන්නේ නැහැ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච හිත. ඒක නිසා ආගන්තුකෝ ආපු අර උපක්ලේශ ටික අයින් කරගන්න ඕනේ හිතෙන්. ඒක උදෙසා තමයි තථාගතයන් වහන්සේ දහම් දෙසලා තියෙන්නේ. බලන්න කොයිතරම් තාර්කිකද කියලා මම නම් අනුමත කරන්නේ මේ ලෝකවාසී සියලු සත්වයෝ මේ බුදුදහම ඇසුරු කරන්න ඕනේ මේක හරියට භෞතික විද්‍යාව වගේ විෂයක් බවට පත් කරන්න ඕනේ ඉතින් මොකද මේ භෞතික විද්‍යාව කියලා කියන්නේ රසායන විද්‍යාව කියලා කියන්නේ ගණිතය කියලා කියන්නේ ඔය ඔක්කොම පිංවිතුනි මේ ජීවිතේ සරල කරගන්න කරක දේවල් ජීවිතේ සරල කරගන්නවා කියන්නේ දුක අඩු කරගන්නවා කියන්නේ ඉස්සර මිරිස් ගලේ මිරිස් සම්බරපු ඔබ දැන් බ්ලෙන්ඩර් එකක් ගෙනහලා තියන් ඉන්නවනේ ගෙදර. මේ දුක අඩු වෙලාද නැද්ද? දුක අඩු වෙලා. ඉතින් ඒක නිසා භෞතික විද්‍යාවට හැමෝම කැමති. අපේ දුක අඩු කරලා දෙනවා කියලා හිතාගෙන ඉන්න හින්දා. ඉතින් හරි ඉතින් දුක අඩු කරලා දෙනවා. ඉතින් ඒක නිසා භෞතික විද්‍යාවට කැමතිුණාට කමක් නැහැ. නමුත් යම් විද්‍යාවක් තියෙනවා පින්විතින් දුක සම්පූර්ණයෙන්ම නැති කරනවා. දැන් මොකද හිතන්නේ ඒක ගැන දුක අඩු කරන එකට ඔච්චර කැමති නම් පින්විතනේ දුක නැති කරන එකට දැන් ඔබගේ දරුවාව ඉංජිනේරුවෙක් කරන්න හැම කොච්චර උත්සාහ කරනවද බෞද්ධ විද්‍යාව වරහි මේ හොඳට ඉගෙන ගනිමින් පුතේ ගොඩාක් කල්පනා කරලා ඔබගේ දුක අඩු කරගෙන ජීවත් වෙන්න පුළුවන් ඉතින් අපි ඔබට ක්‍රමයක් ඉදිරිපත් කරනවා පින්විතනේ දුක අඩු කරන්න නෙමෙයි කෙලින්ම දුක නැති කරන්න දුක නැති කරන ක්‍රමයක් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනේ බුදුදහම සම්බන්ධව මිනිසුන්ගේ ඔළුවලට වැහිලා තියෙන වෙන ආකල්පයක්. අර ඍණ ආකල්පයක් වැටිලා තියෙනවා. බුදුදහම කියලා කියන්නේ සීරු දේවල් වලින් අයින් වෙලා ඔය කැලේකට වෙලා ගහක් කැට් වෙලා ඉන්න ක්‍රමයේ තමයි කියලා අන්න එහෙම එකක් තමයි ඔළුවට වැහිලා තියෙන්නේ. ඔබ මේ ඵලය ගැන හිතන්න යන්න එපා. මම ඔබට කියන්නේ පින්විතනේ අරිහත් වෙලා කසාද බඳින්න. ඔන්න. ඒකයි අරිහතුන් වහන්සේ තීරණය කරයි. ඔය ගොන්තඩිය තීරණය කරන්න ඕනේ නැහැ නේද? ඒක අරිහතුන් වහන්සේ තීරණය කරයි. ඉරිදී වුණ නම් මොකද කරන්නේ? දැන් ඔය භූතය හැම බලන්න ඕන කෙනෙක් ඉන්නවා නะ. මග වඩන්න. අරිහතෙන්. ඊට පස්සේ බැලුව හැකියි. මාගාවට ඕනේ ප්‍රශ්නයක් අරන් එන කෙනෙකුට මම දෙන්න එක උත්තරයයි. ඕක පොඩ්ඩක් තියලා මේක කරපම් මේක කළාට පස්සේ උඹට ඔබට උත්තරේ හම්බ වෙයි. අර නන්ද කුමාරයට දීපු උත්තරේ තමයි දෙන්න තියෙන්නේ. වංගී සාමුදුරන්ට දීපු උත්තරේ තමයි දෙන්න තියෙන්නේ. තථාගතයන් වහන්සේ ඒ වෙන දේශනා කළා. දැන් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් මේ ලෝකේ ආරම්භක සත්‍යය කවුද කියලා. මං නම් දන්නවා පුතේ කියලා දෙන්න විදිහක් නැහැ. මං කිව්වට ඔබට මේක තේරෙන්නේ නැහැ. ඇයි ඒ? ඔහොම ඉඳලා තේරුම් ගන්න බෑ. ඒකට ක්‍රමයක් තියෙනවා තේරුම් ගන්න. මෙන්න මේ මගවඩ මේ මගවඩ දවසක මගපල පූර්ණ වුණා. දවසට උඹටම දලා ගන්න පුළුවන් කවුද ලෝකේ පළවෙනි සත්‍යය කියලා. ඒ ලෝකේ පළවෙනි සත්‍යය ඔය විදිහට හොයාගත්ත හැකේ බින්දු. මහා මේරු පර්වතයේ උස කීයද? මගඵල පූර්ණේ කරගන්න. එතකොට ඔබට බලා ගන්න පුළුවන් ඔබටම සියසින්. මහා මේරු පර්වතයේ උස කීයද කියලා. දැන් එන ඒ උදෙසා මග වඩන්න. දැන් ඔබට තාම මොනවද තියෙන ප්‍රශ්න? අනේ හාමුදුරනේ දැන් අවුරුදු 5ක් විතර වෙනවා අපේ දූට ළමයි නැහැ. කරන් දින එක දෙයයි මගඵල පූර්ණේ කරගන්න. එතකොට ඔබට තේරෙයි ළමයා දුවට ළමයෙක් හදාගන්න පුළුවන් ක්‍රමේ. තාමුණ හරි ගැල්ලු දිනන. අනේ හාමුදුනේ ඉඩෝරේට අපේ ළිඳ හිඳෙනවනේ. දැන් මොකද කරන් තියෙන්නේ? මගඵල පූර්ණේ කරගන්න. එතකොට ළිඳට වතුර ගෙන්න ගන්න පුළුවන් ක්‍රමේ ලැබෙයි. ඔබට ඔය තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තරේ තියෙනවා සිංහදෙනේ අරිහත් ඵලය ඇතුලේ. මට ඒක ඉරහඳරත් වැඩියෙන් විශ්වාසයි. අරිහත් ඵලය ලැබලි වෙරලා ඒ ප්‍රශ්න වලට උත්තරයක් ආවෙ නැත්නම් ඇවිල්ලා මාව හම්බෙන්න පින්වදිනේ එදාට මම උදව් කරන්නම් ඒකට පිළිතුරක් ගන්න. ඔය තියෙන ඕනෑම ප්‍රශ්නයකට. අනේ හාමුදුරනේ අපිට සල්ලි නැහැනේ. අරිහත් වෙන්නම සල්ලි ලැබෙයි. තට්ටු පහ විතර ගයක් හදා ගන්නකම් මැරෙන්න නම් විදිහක් නැතුව ඉන්නේ හාමුදුරනේ මම. හරි මොකද කරන්නේ තියෙන්නේ? අරිහත් වෙන්න. එතකොට තට්ටු පහ ගයක් පහළ වෙනවා. මේදෙන ඔබට මේ ආරාධනා කරන්නේ දුක නසන්න. මෙසත් පින්වදෙනි අපිට කත්තක් දාන්න නෙමෙයි. මේ හොඳට තේරුම් ගන්න ඔබ. මේ ඔබගේ යහපත උදෙසා මේ හැමදේම කරන්නේ. ඔබගේ විමුක්තිය ඔබ සලස ගන්න. විමුක්තිය කියලා කිව්වේ මැරෙන එකට නෙමෙයි. කවුරුත් මැරෙන්න ඕනේ නැහැ. විමුක්තිය කියලා කිව්වේ පින්වදෙනි නිකං අපරාධේ දුක් විඳින්න නැතුව ඉන්න පුළුවන් විදිහ. ඔන්න ඕක සාක්ෂාත් කරගන්න. ඒකට ඉතින් කවුරුත් අකමැති වෙන විදිහක් නැහැ. දරුවව අතාරින්න ඕනේ නැහැ කවුරුත්. වාහන අතාරින්න ඕනේ නැහැ, ගෙවල් දොරව අතාරින්න ඕනේ නැහැ, කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. අමතර දුකක් විඳින ඔන්න ඔය දුකෙන් නිදහස් වෙන්න. ඒකට තමයි මේ ක්‍රමය කියන්නේ. දැන් එකඟද ඔක්කොම මේකට? ඕකයි බලන්න තියෙන්නේ මෙන්න. දැන් එකඟද? දරුවා අතාරින්න ඕනෙත් නැත්නම්, සල්ලි අතාරින්න ඕනෙත් නැත්නම්, මොහොත් ඕනේ නැත්නම්, මහාන වෙන්න ඕනෙත් නැහැ. මොකුත් ඕනේ නැහැ. මේ කියන දේ කරන්නේ තරුණයිට මේ මහන වෙන්න ඕනේ නැහැ කියලා. තරුණේ කාලට කියන්නේ කුණ්ඩ බාල කරේල්ල ගන්න කලින් මක් කරගන්න. පුළුවන් නම් බේරිලා අයින් වෙන්න. ඔය කුණ්ඩ බාල කරේල්ල ගත්ත ඇගෙන් ගිහිල්ලා අහන්න. කාන්තා පිරිමි දෙගොල්ල මොකද එල්ලගෙන ඉන්නේ කරේ? අහන්න ගිහිල්ලා සතුටින් ඉඳ ජීවත් වෙන්න කියලා. ඔය බොරු කියන්නේ ඔය අම්මලා තාත්තලා. අම්මගේ ඔළුව බලන්න කීපලක් පැලිලා තියෙනවද කියලා? මේ මිනිහා ගහලා ඒ අම්ම කටක් කැල්ලා කියනවනේ දුවට වීග ඵලයන් කියලා. කන් අඩිය බලන්නේ කොච්චර පුපුරලාද කියලා. කනේ පාව කාල. උඹ තෝරනදකින් කියලා කීපාරක් අහගෙන නැද්ද කියලා බල. කොච්චර හිතරි දිලා අනලාද කියලා බල. බිම තියන්නේ නැතුව හැදුවේ එක එකාගෙන් පයින් පාරව කන්නද? දරුවම දරුවන්ට විමුක්තිය උදා කළද? සමහර තාත්තලා කියන්නේ මගේ දුවට ගාලේම වහුණොත් මම ඔකව පෙති කපනවා. එහෙම හිතාගෙන ඉන්නවද? එහෙම හිතාගෙන ඉන්න තාත්තා මැරලත් මොකද කරන්නේ? ඇවිල්ලා බලන් ඉන්න දුවට ගහනවද කියලා පෙති කපන. ලේසි වෙන්නේ නැහැ මිතර ඔක්කොම මහා මෝඩ තකතිරු වැඩ මේ ඔක්කොම වෙලා තියෙන අර අරිහතුන් වහන්සේගේ පිට වැල්ලා දිනව මොනවද? අර කෙලෙස් කන්ද. ඒ කෙලෙස් කන්ද වැටිලා තියෙන නිසා පින්වතුනි දැන් මේ අමුත්තක් දැනිලා තියෙන්නේ මේ. ඒ කියන්නේ මේ මං ඉන්නවා කියලා එකක් දැනිලා තියෙනවා, මං ඉන්නවා කියලා එකක් දැනිලා, මගේ තියෙනවා කියලා දැනිලා තියෙනවා. දැන් මේ මගේ ඒවා මේව රකින්න ඕනේ මං කියලා ඒවා දැන් හැදිලා තියෙනවා. නැත්තම් ඇත්ත ස්වභාවය ඔය මං ඉන්නවා කියලා එකක් දැනෙන්නේ නැහැ. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, එහෙම කටයුතු වෙනවා. එච්චරයි. අර කෙලෙස් කන්ද ගොඩ ගැහුණාට පස්සේ පින්වතුනි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මං ඉන්නවා කියලා එකක් හැංගෙනවා හැමතිස්සෙම. මං ඉන්නවා කියලා එකක් හැංගෙනකොට පින්වතුනි මගේ කියලා පිරිසක් හැදිලා තියෙනවා දැන්. පිරිසක් සහ දේවල් ටික. අර මම ඉන්නවා කියන එක දැනෙන්න අර මගේ කියන දේවල් නිතර නිරන්තරයෙන් පරිසම් කරගන්න ඕන කියලා හැඟීමකට ඇදිලා තියෙනවා. දැන් ඒව පරිසම් කරනවා. ඒවට කවුරු හරි හානියක් කරන්න આવද ඒ අනිත් අය විනාශ කරනවා. මොකද ඒක අනුන්ගේව. මේක මගේව, අරක අනුන්ගේව. ඔන්න ඔහොම ටිකක් දැන් හැදිලා තියෙනවා. ඔහොම නෙමෙයි පින්විතනේ ඔබ හිටියේ. නැත්නම් ඔබගේ ඇත්ත தත්ත්වය ඕක නෙමෙයි. ඔබගේ ඇත්ත தත්ත්වය අරිහත් කියන தත්ත්වෙ පින්. ආයි කාටවත් හිඟි හිංසා කරන්න හිතන්නේවත් නැහැ. එහෙම හිතක් පහළ වෙන්නේ නැහැ. හිතන්නේ නැහැ නෙමෙයි. කාටවත් හිඟි හිංසා කරන්න හිතක් පහළ වෙන්නේ නැහැ. ඔබම නිකමට හිතලා බලන්න පින්විතනේ. රූපයක් පේනවා. ඒක පෙවුනා කියලා ඇති සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. ඒක එහෙම වැය වෙලා ගිහිලා තව රූපයක් පේනවා. සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. වැය වුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ, උදා වෙනකොට 아무ත සතුටකුත් නැහැ. ඔන්න ඔහමනම් ඔබගේ මානසිකත්වයේ වින්නතුනි. ඔය ඔබට පේන රූපේ කවුරු හරි අරන් ගියායි කියලා ඔබට ප්‍රශ්නයක්ද? එහෙනම් බලන්න හිත ඇතුලේ මාත්‍රයක්වත් හැඟීමක් එනවද කියලා තව කෙනෙකුට හිඟි කරන්න. හිඟි කරන්නේ හැඟීම් එනවා නතර කරන් ඉන්නව නෙමෙයි පින්නතුනි. එහෙම හැඟීම් එන්නේ නැහැ. ඉතින් එන්නේ හේතු නැහැනේ. දැන් මේ හේතු තියෙන්නේ බය හින්දානේ. දැන් ඔබම අහලා දිනවනේ පින්නතුනි. ඔය සමහර සත්තු කැලේ යනකොට පයින්නේ ඇයි? ඇඟට පයින්නේ මොකද ඒ සත්තු? ඒකුන්ට බය හින්දා. ඒකයි කියන්නේ ඒ සත්තුන්ගේ ඇස් දෙක දිහා බලන්න එපා කියලා ඒ වෙලාවට. නමුත් කැලේ යන මනුස්සයාටත් බයයි. ඒක නිසා ඒකටත් බැලෙනවා කිරීම කොයි දිහද? සතාගේ ඇස් දෙක දිහා මොකද්ද ඌ කරන්නේ කියලා. ඇස් දෙකට ඇස් දෙක ගැටෙනකොට පින්වදින අර සතාට තව බය හිතෙනවා. එතකොට කරන්නේ ඇඟට පයින්නවා. තමන්ගේ ජීවිතේ බේරගන්න. බය නිසා ඔය කරන්නේ. ඔය ලෝක සත්‍ය අනිත් මිනිසුත් එක්ක ඔච්චර අරගල කරන්නේ පින්වදින බය හින්දා. දුකට බය හින්දා. ගිනි පෙනේලෙන් වැඩ කහපු මනුස්සයා කණාමැදිරි එළියටත් බය නිසා වින්දුනේ. යන්තම් කණාමැදිරි එළිය දැකගෙන එනකොට මක් වෙනවද? බය වෙනවා. බය වෙලා ඒකට කරුණු කරන්න හදනවා. ඒකට කරුණු කරන්න ගිහලා ලෝකෙට මහා වැඩ අසාධාරණ කරනවා. කල්ලි විරලා වින්දුනේ ඉතින් මේ කරුණු කටයුතු ඉදිරියට සකස් කරගන්නවා. ඕක තමයි ඔය වෙලා තියෙන්නේ. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න වින්දුනේ, මෙන්න මේ තියෙන කෙලෙස් තට්ටුව අයින් කළා. ඔබගේ යථා ස්වභාවයටපත් වෙලා ඔබ ජීවත් වෙන්න මම ඔබට ආරාධනා කරන්නේ ඔන්න ඕකට. බය නැතුව ජීවත් වෙන්න. ඔය දැන් ඉන්නේ බයෙන්නේ. බය නැතුව ජීවත් වෙන්න. රස්සාව නැති වෙයි කියලා බයෙන් ඉන්නේ. කන්න බොන නැති වෙයි කියලා බයෙන් ඉන්නේ. ඔය බයෙන් නිදහස් වෙන්න. ඔය බය නිදහස් වෙන්න කරන්න තියෙන පිංගුදනි මේ කෙලෙස් තට්ටු අයින් කරගන්න එක. මොකද ඔය බය කියන එක ඔරිජිනල් ඔබගේ නෑ. ඔය බය කියන එක තියෙන පිංගුදනි අර ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි ගැනීමච ඔබගේ. ඒක මේ බාහිරව නිකන් ආප එකක් පිංගුදනි. ඇත්තක් නෙමෙයි. නිකං අපරාධ දුක් විඳින්නේ. එහෙනම් දැන් ඔබට තියෙන පිංගුදින හොඳ කල්පනාවයි. නිදාගෙන ඉන්න අයත් ඔක්කොම ඇහැරිලා. හොඳ කල්පනාවෙන්. මෙන්න මේ කෙලෙස් තට්ටුව අයින් කරගන්න පුළුවන් ක්‍රමවේදේ හොයාගමු. මේක හොඳ අවබෝධයට ගන්න. සිය දහස් වතාවක් හරි අහල විරලා හොඳට අවබෝධ කරගන්න. ඒ ගත්ත අවබෝධය ඊට පස්සේ දිගින් දිගටම වඩන්න. අනිවාර්යයෙන්ම කෙලෙස් ගැලවෙනවා පින්වතුනි. ඒක ආයි අහන්න දෙයක් නැහැ. මේ බදාදා අපි කතා කරපු ටිකක් බදාද නෙමෙයි. කවුද? ඉරිදා. ඉරිදා කතා කරපු යම් කාරණා ටිකක් අපි නැවත කතා කරමු. එතකොට ඉරිදා හිටපු අයටත් දැන් තව තවත් මේක තේරුම් ගන්න ලේසියි. දැන් හොඳට කල්පනා කරලා බලන්න බින්දුනේ මේ ලෝක සත්‍යයට දුක එන තැන. ලෝක සත්‍යයට දුක එන තැන. අම්මා මල. දැන් ලෝක සත්‍යයට දුකයිද නැද්ද? අම්මා මල ලෝක සත්‍යයට දුකයිද නැද්ද? ඈ? දුකයිද නැද්ද? නැහැ. අම්මා මල කියලා ලෝක සත්‍යයට දුක නැහැ බින්දුනේ. තාත්තා මල. එතකොට කොහමද? අම්මා මලට නම් දුක නැහැ. තාත්තා මලහ? ඒත් දුක නැහැ. බල්ලා මලොත්? එතකොට කොහමද? ඒත් දුක නැහැ. කවුරු හරි මල. එතකොට ඒත් දුක නැහැ. වැය වුණා. වැය වුණා. කොහොමද? ඒ කොහොමද? ඒ දුක නැහැ. සීලයට හානි වුණා. සීලයට හානි වුණා. කොහොමද ඒක? දෘෂ්ටියට හානි වුණා. මෙතන එකක්වත් දුක නැහැ. මේ තියෙන පිංගතනි තනි කරම මේ ලෝකේ තියෙන ස්වභාවික සංසිද්ධීන්. ගෑනු මැරෙනවා. පිරිමි මැරෙනවා. සත්තු මැරෙනවා. පුද්ගලයෝ මැරෙනවා. සිල් බිඳෙනවා. දෘෂ්ටි විපරීත වෙනවා. උදා වෙච්ච ඒවා වැය වෙලා යනවා. මේ හැම දෙයක්ම ලෝකෙ සිද්ධ වෙනවා පින්වදින. මේව නතර කරන්න බෑ. මේ ලෝකේ ලක්ෂණයක් පින්වදින. මේවට තමයි කිව්වේ අනිච්ඡං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං කියලා. ඒ ලෝකේ තියෙන ලක්ෂණ මේ ඔක්කොම. දැන් විපරිණාම ලක්ෂණයක් මේ තියෙන්නේ පින්වදින. විපරිණාමය කියන එක දුක ගේන්නේ නැහැ කවර කවදාක. අනිච්ච කියන එක දුක ගේන්නේ නැහැ කවර කවදාක. ස්ථිර නැති බව කියන එක, හේවත් අද්දුව කියන එක දුක ගේන්නේ නැහැ කවර කවදාක. අන්‍ය ස්වභාවයට පරිවර්තනය වෙනවා කියන එක දුක ගේන්නේ නැහැ කවර කවදාක. මේවා මේ ලෝකේ තියෙන සනාතනික දහම්. තව ඔබට ඕන තරම් ඒවා කියන්න පුළුවන්. ඥාති වේසනෙ, භෝග වේසනෙ, සීල වේසනෙ, දිට්ටි වේසනෙ, ඔය ඔක්කොම පිංගතුනේ මේ ලෝකේ තියෙන ස්වභාවික දේවල්. දැන් සුනාමියක් ආව මොකද වෙන්නේ? මේ රටෙන් භාගයක් විතර අරගෙන මුහුදට යනවා. මේ පැත්තෙන් ආපු රළ අනිත් පැත්තෙන් මුහුදට ගියාම රට නැහැ. ඉවරයි. ඉතෝ ස්වභාවික සංසිද්ධියෙන් පිංගතුනේ කඳු නාය යන ඔය ඕන එකක් වෙන්න පුළුවන්. ඔය එකක්වත් පිංගතුනේ ඔබට දුක ගියන්නේ නැහැ. ඔබට දුක ගේන්න නම් පින්වදනි මේ ඔක්කොටම එකතු වෙන්න ඕන එකක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ ඔක්කොටම කොක්ක දාලා ලියන්න වෙනවා මොකක් කියලාද? මගේ කියලා. මේ එකක්වත් දුක ගෙනාවේ නැත්තම් මේ ඔක්කොම මේ සාමාන්‍ය සිදුවීම් නම් මේ ලෝකේ තියෙන පින්වදනි. මේ මගේ කියන එකත් එක්ක දැන් දුක හටගන්නේ. ඇත්තටම පින්වදනි මේ දුක ගේන්නේ මේ දේවල් හින්දාද මගේ හින්දාද? මගේ හින්දා නම් දුක ගේන්නේ පින්වතුනි ඔතන ඉන්නවා කවුද? මම. මෙන්න මේ මම කියන ස්වභාවයේ හැදෙනකොට තමයි පින්වතුනි මේ ඔක්කොම දුකක් බවට පත් වෙන්නේ. ලෝක සත්‍යයට මේ ටික තේරෙන්නේ නැහැ. ලෝක සත්‍යය හිතාගෙන ඉන්න පින්වතුනි ඒගොල්ලෝ අනාතෙන් අනාදෙන් වැහැල ඉවරයි ආයි ගැලවෙන්න බෑ කියලා. අනාතේ මොකද්ද කියලාවත් තේරුම් ගන්න නැහැ. ඒගොල්ලෝ හිතාගෙන දුක කියන එක උරුමයි. විතකදී සප්ප විතකදී දුක ඉතින් ඕවා විඳගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඕවා යන්නේ ඉදහස් වෙන නම් බෑ පුතේ ඉතින් අපි ලබා උපන් හැටි තමයි. ඔන්න ඕක තමයි හිතාගෙන ඉන්නේ සිංහදේ. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඕක කොන්දපණ නැති මිනිස්සු කියන කතාවක්. ඔබ හොඳට කොන්දපණ තියෙන මිනිහෙක් විදිහට පින්වතුනි තථාගතයන් වහන්සේගේ දහම ඇතුලින් බලන්න මේකෙන් ගැලවෙන ක්‍රමයක් තියෙනවා. ගැලවෙන්න බෑ කියලා එකක් නැහැ. ගැලවෙන්න පුළුවන්. මේ පළවෙනි අදියර තමයි මේ හොයාගත්තේ පිංගත. ඔබට දුක ඇති කරන්නේ මේවා නෙමෙයි. නමුත් අද ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ අම්මා මැරෙන එක තමයි දුක කියලා. මොකද හේතුව පිංගතනි අම්මා මැරෙනකොට ඒකට දුක දැනෙනවා. අම්මා මැරෙන වෙලාවේ ඒකට දුක දැනෙච්ච නිසා අපි හිතන්නේ ඒකට හිතෙනවා අම්මා මැරිච්ච එක තමයි දුක කියලා. දැන් ඔබට මොනවද හිතෙන්නේ කියලා හිතලා බලන්න. අම්මා මැරෙනකොට ඔබට දුක දැනනවද නැද්ද? අම්මා හරි තාත්තා හරි යාළුවෙක් හරි කවුරු හරි මැරලා ඉන්නකොට දුක දැනනවද නැද්ද? ඒ දැනුවට පස්සේ ඔබට හිතුනේ මොකක්ද? ඕක තමයි පිංගුදින සාමාන්‍ය ප්‍රජාවට හිතෙන්නේ මුලින්ම. කෙලින්ම හිතුනේ අම්මා මැරිච්ච එක දුකයි. මේ ලෝකේ ඉන්න ඕනෑම සත්වෙකුට අම්මා මැරුණාම දුකයි. අන්න එහෙම හිතාගන්න. එන අම්මා මැරෙන එක තරම් භයානක දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඊට පස්සේ ප්‍රාර්ථනා කරනවා. වනේ වන හතුරෙක්ගේවත් අම්මා නම් මැරෙන්න එපා කියලා. ඔන්න හැදෙනවා මෛත්‍රී ක්‍රමය. ඊට පස්සේ ඕක හිවුඩ තියාගෙන මේක තමයි බුදුහාමුදුරුවෝ කියපු මෛත්‍රී ක්‍රමය කියලා ඉතින් අටක් අටක් ගාන කියාගෙන යනවා. යතිවරයෝ පහළ වෙලා ඇවිල්ලා හරි ආර්ය මෛත්‍රී ක්‍රම මේ දිදිරිපත් කළාට පස්සේ උන්වහන්සේලාට පොළොව ලින් ගහනවා. දැන් අම්මා මැරෙන එක දුකයි කියාගත් එක හැමෝටම ප්‍රාර්ථනා කරනවා මොකක් කියලාද? අනේ වනේ වන හතුරෙක්ගේවත් අම්මා නම් මැරෙන්න එපා. මොකද හේතුව? පිංගුදනේ අම්මා මැරුණාට පස්සේ දුකයි. එතකොට මේ මිනිස්සයා දැකගත්තේ අම්මා මිය යාම තමයි මේ දුකට හේතුව කියලා. මේ දුක හැදිලා ආවේ මේ අම්මා මැරිච්ච හින්දා කියලා. ඒක නිසා මේ මිනිස්සයාට දැන් ඕනේ මොකද්ද? මහා මෙත් කරුණා හිතකින් යුක්තව අනිත් අයට සෙත් පතන්න. අම්මා නම් මැරෙන්න එපා කියලා. දැන් නිකමනේ හිතලා බලන්න පිංගුදනේ මේ ලෝකේ මැරෙන්න නැතුව ඉන්න පුළුවන් කාටද? එහෙනම් ඔය පතන මෙතේ ඇති ඵලය මොකද්ද? අපි කාටරි සෙතක් පතනවා නම් පිංගුදනේ මේ අන්තයකට එපා සෙත පතන්න. යම් දෙයක එයා යනවා කෙරවලට ඉවරයි. එතනින් එහාට මොකුත් නැහැ. අන්න එතනට යන්න එපා පිංගුදනි. දැන් ඔබට උණ හැදිලා තියෙනවා. ඉතින් අපි කියන උණ හොඳ වේවා. දැන් හරි දැන් උණ හොඳ වුණා. හෙට පිළිගාවක් හැදිලා. දැන් නිරෝගී වේවා කියලා පතන්න බෑනේ පිංගුදනි. එකින් එක හොඳ වේවා කියලා පතන් ගන්න. පිළිගාවක් හැදිලා. සතියක් යනකොට ආයෙත් තිබුණා දැන් ආයෙ උණ. දැන් ආයෙ පතන්න ඕනේ. ඕක තමයි මේ ලෝක සත්‍යයේ නිරෝගීකම. රෝගී වීම කියන එක ওই විදිහට දැකලා තියෙනවා. රෝගී වීම නිසා ඔය ව්‍යාධිය කියලා කියනකොට මෙන් එතන. ඕක ටිකක් ගැඹුරෙන් අර්ථ ගන්න. මෙය වැඩි කියන්න බෑ හැබැයි. කිව්වොත් එහෙම ලෝකේ තියෙන අර්ථ වලට පොඩ්ඩක් වෙනස් නිසා. ඊට පස්සේ ආයි ප්‍රශ්නේ තියෙනවා. ශාරීරික හෝ මානසික වැය අධිකකමට කියනවා ව්‍යාධිය කියලා. වැහැරිලා යනකොට ඒ කියන්නේ පිංගුදෙනි ක්‍රියාකාරීත්වයේ අඩපණ වෙනකොට තියෙන ස්වභාවයට කියනවා ව්‍යාධිය කියලා. ඉතින් ඒක ශාරීරික වශයෙන් ගත්තහම මේක රෝග කියලා ගන්න පුළුවන්. ඇහැට රෝග එනවා කියන්නේ මොකද්ද? ඇහි ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා යනවා. තදබල ලෙස ක්‍රියාකාරීත්වයක් අඩපණ වෙලා යනකොට පිමිදෙන මේ ව්‍යාධි ස්වභාව වෙනවා. ඒක මානසිකව තමයි වැඩිපුර දැනෙන්නේ. දැන් පිස්සු හැදෙනවාට කියන්නේ මානසික ව්‍යාධීන්ටපත් වෙනවා කියන්නේ. මානසික ක්‍රියාකාරීත්වය මක්කල යනවාද? තදබල ලෙස අඩපණ වෙලා යනවා පිංගු. එන ඔය ආකාරයෙන් ව්‍යාධීන්ටපත් වෙනවා ලෝක සත්‍යය. ඒපත් වුණාට පස්සේ පිංගුදෙනි ඉතින් ප්‍රාර්ථනා කරනවා අනේ මේ මිනිස්යාට මේකෙන් නම් නිදහසෙන ලැබෙන්න නිරෝගී වෙන්න නිරෝගී වෙන්න. ඔහොම කියලා. ඉතින් පිංගුදෙනි ඔය ශරීරයේ රෝගවලට නිදහනයක්. ඔබට ශරීරයක් තියෙනවා කියලා කියන්නේ පිංගුදෙනි. අනන්ත සසරේ කරගත්ත විපාකවලට බහින්න සමනන්තරයක් ඔය තියෙන්නේ. ඔබට මොළයක් තියෙනවා කියලා කියන්නේ පිංගුදෙනි මොළයේ ගෙඩියක් හැදෙන්න සමනන්තරයක් තියෙනවා. තව ඉතුරු සමානාන්තර ටික එකතු වෙච්ච ගමන් මොළයේ ගෙඩියක් හැදෙනවා. ඉතින් හොඳ වෙලාවට ගොඩ පිළිසකට එහෙම ඉතින් මොළයේ ගෙඩි එන්නේ නැහැ. මොකද මොළයේ කියන සමානාන්තරේ නැති නිසා. නැත්නම් ඉතින් අහිංසක දරුවා ඉස්කෝලේ යවයි එමෙහෙවන්නේ නැතු. ඒක අවින්දින දුක කොච්චරද කියලා ඒකනේ දන්නේ. පස්සේ යවනවා ඉස්කෝලේ. අරිහත් වුණ ගමන් මේ හාමුදුරුවෝ ඔක්කොම ඉස්කෝලේ යවනවා. ඊට ලෝකෙට ගිහිලා ඔබ හන්දර දැන් ලෝකේ ඔය කටයුතු කරගෙන යන්න. දුක් විඳින්න නැතුව ඉන්න එපා. ඔක්කොටම කලින් මේකදී දුක් විඳින්නේ මොකටද? නිකන් අපි තථාගතයන් වහන්සේගේ පිරිසනේ. නිකන් මොකටද දුක් විඳින්නේ? දුකෙන් ගැලවෙන ක්‍රමයක් අපිට තියෙනවනේ. අපි කාගේ අතපල්ලේ වැටෙන්න ඕනේ නැහැ. දුකෙන් ගැලවෙන ක්‍රමයක් අපිට තියෙනවා. අපි මේ දුකෙන් ගැලවෙනවා. මුළු ලෝකෙම අනිත් පැත්ත ගහලා හිටියත් මේ වෙනදී අපිට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් මානසික තත්ත්වයක් උදා කරගන්න සදාගතයන් වහන්සේ ක්‍රමයේ දේශනා කළා තියෙනවා. ඒකයි මම ඔබට කියන්නේ පිටින් ඔබ කාගවත් අතපල්ලෙන් වැඩිච්ච පිරිසක් නෙමෙයි ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ අභිමාණයෙන් ඉන්න. අද රාත්‍රියේ ඇවිල්ලා ගෙදර ඔක්කොම පෙති පෙති ගහලා මරලා දාලා ගියා. ඔළුව ගෙලින් තියාගෙන ඉන්න පුළුවන් මානසිකත්වයක් හදලා දිනවා තථාගතයන් වහන්සේ. මොකටද දුක් කියන්නේ නේ නිකන්? හීන දින මානසිකත්වයකට එන්න එපා. හොඳට ඔළුව ගෙලින් තියාගෙන ඉන්න. සියලු දුක් කෙලවර කරගෙන හිටියහැක. දැන් ඔබගේ ඇඟට පිළිකාවක් හදුවත් එන ගින්න කොච්චරද? අය ලේසි පහසු ගින්නක් දෙන්නේ. ඒකත් නැන්ද? පිළිකාව නිසා දුක ඇති උසන්න කවුරුත් නැහැ. ඕකට කවුරු එකතු වෙනවද පිළිකාව දුකක් වෙන? මගේ එකතු වෙනවද? මම එකතු වෙනවද? නැත්නම් මට එකතු වෙනවද? මොකක් හරි ඒක එකතු වෙනවද? එහෙනම් බින්දුනි මේ ලෝකේ සත්‍යය දුකටපත් වෙන්නේ මේ එකක්වත් හින්දා නෙමෙයි. මේවා ප්‍රත්‍ය විතරයි. අම්මා මලා තාත්තා මලා ඔය ඔක්කොම ප්‍රත්‍ය විතරයි. ව්‍යාපාර කඩා වැටෙනවා වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් සින්න වෙනවා වෙන්න පුළුවන්. මිනිසුන්ගෙන් බැනුම් අහනවා වෙන්න පුළුවන්. මේ ඔක්කොම ප්‍රත්‍ය විතරයි පින්වතනේ. මේකට බෑ ඔබට දුක කියන්නේ. මේවට යමක් එකතු වුණාට පස්සේ දුක කියන එක උපදිනවා. ඒක තමයි මේ මම කියලා කියන්නේ. මම කියන එක ඉපදිච්ච ගමන් මේ ඔක්කොම දුකක් බවට පරිවර්තනය වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ වින්ගතනි කොච්චර පතල මොනව කළා මේ කියපු එකක්වත් නැති කරන්න බෑ. අම්මා මැරෙන එක තාත්තා මැරෙන එක බල්ලා මැරෙන එක භෝග වේසනේ රෝග වේසනේ ඔය එකක්වත් නැති කරන්න බෑ. ඕවට පතල වැඩක් නෑ. මේවට පතන මෛත්‍රිය කියලා කියන්නේ නිකම් පුස් දෙයක් වින්නතන. ඔබම හිතලා බලන්න එච්චරයි මම කියන්නේ. හොඳයි ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතිගාමි වෙන්න පුළුවන්. නිමරණ නම් නැඹුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සත්‍යයගේ දුක් කෙලවර වීම පිණිස නම් හේතු වෙන්නේ නැහැ ඒකක්වත්. ඕන එකක් පතල බලන්න. පතල බලන්න. අනේ මමද සියලු ලෝක සියලු සත්ත්වයෝද මැරෙන්න එපා. මම පතල බලන්න. දැන් ඔබටම හිතෙනවා නේද ඔය පැතිල්ලෙන් ඇති වැඩක් නැහැ කියලා. ඇයි? කවදාහක්වත් නොකරන දෙයක් තියෙනවා නම් පින්විසේ ඔක පතල වැඩක් නැහැනේ. අර මට කුණ්ඩලිය ඇවිදලා ඉල්ලුවේ මට කුණ්ඩලිය දිව්‍ය පුත්‍රයා කතාව අහලා තිනවනේ. තාත්තා අඬාන ඉන්නකොට දිව්‍ය පුත්‍රයාත් ඇවිල්ලා අඬාන හිටියා. තාත්තා අහනවා මොකද අඬන්නේ? මං වටාර ඉරහඳ දෙක එකතු කරලා කරත්තයක් හදාගෙන ඒක යන්න ඕනේ. මට ඒක නැති හින්දා මං අඬන්නේ. ඉතින් තාත්තා අහනවා පිස්සුවේ ඉරහඳ කොහෙද කියන්නේ? ඔරේ කරත්ත හදා. විකාරද? දිව්‍ය පුත්‍රයා මොකද කියන්නේ? ඔහේ මොකවද? මගේ පුතා මැරිලා. නෑ ඔහේ ඇඬුවා කියලා පුතා එන්නේ නෑ. ඉරහඳ නම් පේන්නවත් තියෙනවා. පුතේ පේන්නවත් ඉන්නේ නෑ මැරිලා. නෑ ඔවට පතල වැඩක් තියෙනවා. පුතා මැරිච්ච මිනිහ දිහා බලාගෙන පණේවා 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 කියනවද සාමාන්‍ය මොකද විකෘතියක් නැති කෙනෙක් කියනවද? ඊයන් කැලලක් අරගෙන වෙලා රත්තරන් වේවා රත්තරන් වේවා රත්තරන් වේවා රත්තරන් වේවා කියලා කියනවද කවුද? ආවන් කියනවද කවුරුද කරනවද සාමාන්‍යයෙන් ඔය? බලන්න ඔබේ ජීවිත කරනවා නම් කියන්න. එහෙම හිත ඉන්න බලුවා. මෞඛිරි බීවට හැමෝම මනුස්ස වෙන්නේ දි හේතු නැහැ නේද? එහෙමයි ඉන්න පුළුවන්. නමුත් දැන් ඔබට හොඳටම තේරෙනවනේ මේ දෙන්නේ. ඔබ මේ රිදි කෑල්ලක් අරගෙන ඉන්න රත්තරන් වේවා කියලා පතන්නේ නැහැ මේ දෙන්නේ. මොකද ඒක එහෙම වෙන්නේ නැති නිසා. එහෙනම් ශරීරයක් අරගෙන ඉන්නලා මේක නිරෝගී වේවා කියලා පතන වැඩක් තියෙනවද? කවදාක නිරෝගී වෙන්නේ නැහැ සිංහතුනේ මේ ශරීරය. මොකද මේ ශරීරය කියලා කියන්නේ රෝග වලට නිදානයක් වෙච්ච එකක්. ඔය ශරීරයේ තියෙන්නේ රෝග හට ගන්න. ඕකට රෝග නැති වේවා කියලා පතල වැඩක් නැහැ. පතනවා නම් පතන්න තියෙන සිංහතුනේ දුක නැති වේවා කියලා. දුක නැති වේවා කියලා පතනකොට සිංහතුනේ මේකක්වත් පතල වැඩක් නැහැ. මොකද හේතුව? මේකක්වත් නැති කරන්න බෑ. අම්ම මැන්නේ නතර කරන්න බෑ, තාත්තා මැන්නේ නතර කරන්න බෑ, බල්ල මැන්නේ නතර කරන්න බෑ. රෝග භෝග වේසනය නතර කරන්න බෑ. මේ එකක්වත් නතර කරන්න බෑ. ඒ ඔක්කොම එන්න නියමිත ඒවා. ඒවා එනවා. හැබැයි දුකේන එක නතර කරන්න පුළුවන්. දැන් ඕමට කියන්න. කෝච්චි පෙට්ටි දෙකක් තියෙනවා. මේ කෝච්චි පෙට්ටි දෙක පිටින් රේල් පාර දිගේ ගිහිල්ලා එක තැනක තියෙන රේල් පාර සම්පූර්ණයෙන්ම කැඩිලා මහා ප්‍රපාතයකට ඇද වැටෙන්න යන්නේ. දැන් පළවෙනි පෙට්ටියේ ඉස්සරහා රෝද දෙකක් ප්‍රපාතයට වැටෙන්න ළඟයි. පීලෙනුත් පැනලා. දෙවෙනි පෙට්ටියේ ඉන්නේ ඔබගේ දරුවෝ. මොකද කරන්නේ? මොකද කරන්නේ? දැන් පළවෙනි පෙට්ටිය ප්‍රපාතයට වැටෙන්න ඕන වෙන්න තියෙන්නේ. දෙවෙනි පෙට්ටිය බේර ගන්න නම් මොකද කරන්න ඕනේ? පළවෙනි පෙට්ටිය දෙවෙනි පෙට්ටිය අතර තියෙන කනෙක්ෂන් එක මක් කරනවා? සම්බන්ධය. ඒක ගලවලා දානවා. ඉක්මනට ඉස්සරහට ගිහින් ඉවරලා අර කියන ඇනේ ගලවලා ඉවරලා ඒ දෙක වෙන් කරනවා. වෙන් කළාට පස්සේ අර පළවෙනි පෙට්ටිය මෙන්න වැටෙනවා. දෙවෙනි එක කොහේ තියෙන්නේ? එහෙනම් මේ තියෙන්නේ පළවෙනි පෙට්ටිය. මේ පළවෙනි පෙට්ටිය කොහොමවත් වැටෙන්න තියෙන්නේ බංගල. ඒක නතර කරන්න බෑ. මෙන්න මේ ටිකයි. දුකයි සම්බන්ධ කරවන ඇණයක් තියෙනවා. මොකද යන්නේ නම මම මේ කියන ටිකයි දුකයි සම්බන්ධ කරවන ඇණයක් තියෙනවා. අන්නේ ඇණයට කියනවා මොකක් කියලා? මම කියලා. කවදාකවත් පිංගුදින මේ ලෝකේ තියෙන දේවල් නිසා දුකේ ඉන්නේ නැහැ. ඒක ඉරහඳ වගේ විශ්වාසයි පිංගුදින. මොකද කිසිම අරිහතුන් වහන්සේ නමක් මානසික වශයෙන් කිසිම ආකාරයක පීඩාවක් විඳින්නේ නැහැ. මේ එකක්වත් අරිහතුන් වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට හේතුව පින්වතුනි අරිහතුන් වහන්සේ මෙන්න මේ කියන ඇනේ ගලවලා දාලා ඉවරයි. මේකට තව වචනයක් කියනවා පින්වතුනි, ජාති කියලා. ජාති. අද ලෝක සත්‍යය ජාති කියලා හිතන් ඉන්නේ සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය, ඕවා තමයි. ජාතිය නසන්න ඕන කියපු ගම. ඉතින් අපි වංගඩු ගහනවා පුළුවන් තරම්. පේනව නේද මුන් කියන කතා? සිංහල ජාතිය නසන්න තමයි මුන් ඇවිල්ලා ඉන්නේ කියන්නේ ප්‍රසිද්ධියේ. මේකුන් දන්න ජාතිය ඔච්චරනේ. නමුත් මේකදෙන ජාති කියලා කිව්වේ ඔකට නෙමෙයි. ජාති කියලා කියන්නේ මේකදෙන මෙන්න මේ මම හැදෙන ක්‍රියාදාමය. මම ඔය තියෙන ජාති. මම හැදෙන එක. යම් දවසක ජාතිය ෂෙයා කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ මේකදෙන මම හැදෙන එක නතර කරන්න පුළුවන් නම්. අර කෝච්චි පෙට්ටි දෙක එකට වෙන් කළා. මෙතන තියෙන පෙට්ටිය කොහොමත් වැටෙන්න තියෙන්නේ ඒක කොහොමත් වැටෙනවා. නමුත් දුක එන්නේ නැහැ පින්වතුනි. ඇනේ ගලවලා තියෙන නිසා. එහෙනම් මේ ඔබට කියන්නේ ඔන්න ඔය ඇනේ ගලව ගන්න කියලා. වෙන මොකුත් නෙමෙයි කරන්න තියෙන්නේ. ඔය ඇනේ ගලව ගන්න. ඔය ඇනේ ගලව ගන්න කරන්න මොනවද තියෙන්නේ? ඒ හැම එකක්ම කරන්න. නිකන් ඔය ඇනේ ගලවන්න බැරි බව ඕනේ ගොනෙකුට තේරෙනවනේ පින්වතුනි. ඕකේ නට් ගලවන්න වෙයි, අරව මේව ගලවන්න වෙයි, ගලවල අදින්න වෙයි, ජග් ගහන්න වෙයි, මොනෝ හරි ක්‍රමයක් කරලා කරලා තමයි ඉතින් ඕක ගලවන්න වෙන්නේ. ඉතින් තමන්ගේ දරුවෝ ටික බේර ගන්න ඕනේ නම් ඉතින් ඒක කරන්න වෙනවා. එහෙනම් ඔබට ඔබව බේර ගන්න ඕනේ නම්, ඔබ දුකට අකමැති නම්, ඔය දුක පන්න ඔබගේ පස්සෙන් එනවා නම්, ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? ඔය ඇනේ ගලවන්න. පින්වතුනි ඔබගේ ගෙදර බල්ලා. ඉතින් බල්ලා ගෙදර ඉන්නවා පින්වතුනි. හොඳයි. නමුත් ඔය බල්ලාගේ විපාක මොනවද කියලා ඔබ කොහොමද දන්නේ? ඔය බල්ලට තව ආයුෂ කොච්චර තියනවද කියලා කොහොමද දන්නේ? කකුල් හතරෙන් තව කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා කොහොමද දන්නේ? කන ওই තරම් හොඳට තියෙයි කියලා කොහොමද දන්නේ තව කොයි කාලයක්? හෙට නාවනකොට වතුර ගියා. කන පැසෙව්වා. දැන් පණුව හැරෙනවා කන් දෙකෙන්. දැන් මොකද කරන්නේ? මේ ලෝක සත්‍යයන්ට තියෙන විපාක නිපින්වතුනි මේ ඔක්කොම. ඒකයි කිව්වේ මේ ලෝක සත්‍යයන්ගේ තියෙන විපාක එකක්වත් නතර කරන්න අපිට බෑ. ඔබ හිතලා බලන්න දරුවා නිසා කොච්චර දුක් විඳිනවද කියලා ඔබ. මම මේ ඔබට කියන්නේ දරුවව ළඟ තියාගෙන දුක් විඳින්න නැතුව ඉන්න ක්‍රමයක්. දරුවව අයින් කරන ක්‍රමයක් නෙමෙයි. හිතලා බලන්න දරුවාට ග්‍රහාපලයේ කියලා ගිය නොගිය තැනක් තියෙනවද කියලා. ත්‍රිමහා බෝධියට බාරයක් එන්න කියනවා එක්කෙනෙක්. ඉතින් ඔන්න ගිහිල්ලා ඒක බාරයක් කරනවා. ඊට පස්සේ කියනවා රුවන්වැලි සෑය වටේ හත් වටයක් යන්න කියලා. ඔන්න තව එක්කෙනෙක් ඒකට යනවා. ඊට පස්සේ කියනවා අහවල් කෝවිලට යන්න කියලා. ඊට පස්සේ ඒ කෝවිලට යනවා. ඊට පස්සේ කියනවා අහවල් දේවාලයට යන්න කියලා. ඊට පස්සේ ඒකට යනවා. දාස් කනන් සල්ලි වියදම් කර කර රට වටේ යනවා. හේතුව මොකද්ද? දරුවාගේ ග්‍රහාපලේ නිසා Tamanට ඇති වෙච්ච බය. දරුවට විපාක තියෙනවා පින්වතුනි. ඒ විපාක දරුවට එනවා. ඉතින් දරුවගේ විපාක දරුවට විතරක් අහම මදිද පින්වතුනි? ඒක ඔබටත් එන්න ඕනේ. ඒකටද මාතෘත්වයේ පීතෘත්වයේ කියන්නේ. එහෙනම් ඉතින් දරුවගේ අත ගන්නවට පස්සේ මොකද්ද කරන්නේ? මාතෘත්වය. දරුවා විතරක් දුක් විඳලා හරියන්නේ නැහැ. තීබ්බාත මොහක් හරි අකුණින් කුළු ගෙඩියකින් ගහගත්ත අතට. දැන් තමන්ගේ අතත් කැල්ල තින්. හරි පුතේ මේ වාගේ අර මගේ අතක් ගන්නවනේ මේ හරි අපි දෙන්න සමයි. මං නියම අම්මා කෙනෙක් නේද පුතා? නේද පුතා අතගයි ඔළුව. මම ඔබට කියන්නේ මේ තව කෙනෙක්ගේ විපාකයක් නිසා ඔබ දුක් විඳින්නේ මොකද? හරි ඔබට දුක ඇති වුණා කියලා දැන් දරුවට එන යහපතක් තියෙනවා. දැන් ඔබගේ දරුවගේ අත කරනවා දැන් ඔබට හරි දුකයි. දැන් දරුවා ගත හොඳ වුණාද එතකොට? දැන් ඔබට දුක හින්ද දරුවා ගත හොඳ වුණාද? එහෙම එකක් නෑ. ඇයි නිෂ්කාරණේ සත්‍ය දෙන්නේ දුක් විඳින්න පින්වතුනි? එක්කෙනෙක්ගේ කර්ම ශක්තිය හින්දා. මොකද දෙවෙනි එක පින්වතුනි ඔබ විහිං හදාගත් එකක්. හොඳට මතක තියාගන්න. ඒක තාත්තා කරන එකක් එහෙම නෙමෙයි. තාත්තගේ කවුන්ට් එකට දාන්න එපා. පුතාගේ අත කරද්දි මට ඉවස ගන්න බැරි දුකයි මොනවද ඉතින් ලබාව උපන් හැටි තමයි අපි. ඔන්න තාත්තට කියන එක ඒකේවා. පුතාගේ අත කැඩුවේ තාත්තා තමයි. කවුද දැන් තාත්තා කියන්නේ? විපාක ශක්තිය. පුතාගේ අත කැඩුවේ තාත්තා තමයි. ඒක හරි. අම්මට හරි තාත්තට හරි දැන් දුකක් එන්නේ තාත්තා හින්ද? නෑ නෑ නෑ. ඒකට මේ අහිංසක තාත්තාව ගාව ගන්න යන්නේ. අර දුකේ ඉන්නේ පින්වතුනි අවිද්‍යාව තෘෂ්ණා නිසා. ඒක විහිං හදාගත් එක. එහෙම දුකක් තාත්තා ගේන්නේ නැහැ කාටවත්. ඒක තමයි විහිං දුක් විඳින එක. ඉතින් මම ඔබගෙන් අහන්නේ මේ දුන්නේ එහෙම කරගන්න ඕනේද කියලා. ඕනේ නම් දිගටම කරගෙන යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙකුට කරදරයක් වුණාම තමන්න දුක දැනෙන්නේ එහෙම ඕනේ නම් ඉත කරගෙන යන්න. හැමදෙයක්ම බයෙන් එහෙම ඉන්න ඕන නම් කරගෙන යන්න. හැමදෙයක්ම අසහනකාරීව ඉන්න ඕන නම් කරගෙන යන්න. ඔය හැම එකකින්ම නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි සතාගතයන් වහන්සේ දේශනා කළේ මේක. එහෙනම් මේ කියන මහා දුක්ඛස්කන්ධය වෙන් කරන්න. මේ කියන ඒවායෙන් දුක ඇති නොවෙන්න මෙන්න මේ ඇනේ ගලවමු. මේක ඇනේක්ම තමයි. මේ මම කියලා කියන එක ඇනේක්ම තමයි. අපි එදා ඉරිද මේකට හොඳ නමක් කිව්වා මොකද? ආසාදිත උණ්ඩුක පුච්චේ වගේ. උණ්ඩුක පුච්චේ ලෙඩ හැදෙන්නේ. ඒක අයින් කරනවා නේද? උණ්ඩුක පුච්චේ ආසාදෙන් වුණාට පස්සේ ඉවසන්න බැරි තරම් වේදනාවක් එනවනේ. එහෙම අහලා තියෙනව නේද? අයින් කරපු අයත් මෙතන ඇති සමහර විට. ඉවසන්න බැරි වේදනාවක් එනවා. දැන් උණ්ඩුක පුච්චේ අයින් කළා කියලා මිනිහෙක් මැරෙනවද? නැහැ. උණ්ඩුක පුච්ච කියන්නේ වැඩකට දැනට හොයාගෙන තියෙන කරුණුන්ට අනුව වැඩකට ඇති එකක් නෙමෙයි. දැන් ඔබම කල්පනා කරලා බලන්න. එහෙනම් උණ්ඩුක පුච්ච කියන්නේ කිසිම වැඩකට නැති එකක් නං. දැන් ඒක ආසාදනය වෙලා ඒකෙන් ලෙඩ එනවා නම් ඔබ කීපාරක් හිතනවද බින්දෙන ඔබ ඔපරේෂන් කරන්න? අවිදම හදවත ආසාදනය වෙලා හදවත රිදෙනවා දැන්. දැන් ඔපරේෂන් කරලා අයින් කරන්න පුළුවන් ද එකපාර? බෑ. දැන් දහපතාවක් හිතන් වෙනවා. දැන් ඔපරේෂන් කළොත් එහෙන මොකද වෙන්නේ? ඔය ඔක්කොම හිතන් වෙනවා. නමුත් උණ්ඩුක පුච්ච කියන්නේ කිසිම වැඩ කර ඇති එකක් නෙමෙයි. දැන් ඔන්නෝක ආසාදනය වෙලා දැන් හරි රිදෙනවා. හරිම වේදනාකාරී දුක් වේදනාවක් එනවා දිගින් දිගටම. දැන් ඕක අයින් කරන්න කීවතාවක් හිතනවද? ආ එක වතාවක් හිතන්න දෙයක් නැහැ. කෙලින්ම අයින් කළා දැම්මා. මොකද හේතුව? පින්විතනේ ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. වෙන්නේ දුකක් විතරයි. දුක් වේදනාවක් විතරයි ඒකෙන් එන්නේ. වෙන කිසි දෙයක් එන්නේ නැහැ. මේ මම කියන එකත් ඔය જાතියම එකක් පින්විතනේ. මේ මම කියන එක ජීවත් වෙන්න ඕන එකක් නෙමෙයි. කාල බීලා ඇඳලා ඉන්න පිඟුතනි මම කියන එක තියෙන්න ඕනේ නැහැ. මම කියන එක තියෙනකොට අර බාහිරෙන් සිදුවෙන සියලුම සිද්ධි දාමයන් හරහා මහ දුකක් හටගන්නවා. එහෙනම් පිඟුතනි ආසාදනේ වෙච්ච උණ්ඩුක පුච්චේ වගේ නෙමෙයිද ඔය මම කියන්නේ? ඇති වැඩකට නැහැ. නමුත් දුක් වේදනාව විතරයි තියෙන්නේ. එහෙනම් දැන් මට කියන්න මේ මම කියන එක අයින් කරන්න ඔබ කීපාරක් හිතන්න ඕනේද කියලා? මේ මම කියන එක අයින් කරපු ගමන් මැරෙනවා නම් ඔන්න ඉතින් කල්පනාවට ගන්න ඕනේ. මැරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මම අයින් කරනකොට වයස කීයද? කීයද? 35යි. පින්නම් පානකොට වයස කීයද? 80යි. අවුරුදු 45ක්ම උන්වහන්සේ ජීවත් වුණේ කවුරු නැතුවද? මම නැතුව හෙන ගැහුණේ. අවුරුදු 45ක්ම බිංදුනි උන්වහන්සේ මහා ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක් කරගෙන ගියේ. මහා ශ්‍රේෂ්ඨ බුද්ධ ශාසනය ගොඩනැගුවේ. ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාට විමුක්තිය සලසලා දුන්නේ. ඔය උන්වහන්සේ වැඩි හිටියේ. කාශ්‍යප මහ රහතන් වහන්සේ අවුරුදු 120ක්ද කොහෙද වැඩි හිටියේ? එහෙනම් මම අයින් කළා කියලා මැරෙන්නේ නැහැ කවුරුත් වෙනවා. මේ මම කියලා කියන්නේ ඇත්තටම තියෙන එකක් නෙමෙයි. මේ මම කියලා කියන්නේ පිටින් හිතේ ගොඩ නැගෙන එක. හිතේ ගොඩ නැගෙන මායාවක්. ඔය පිස්සංගොඩේ පිස්සෝ ඉන්නේ මම සක්විති රජුරෝ කියලා හිම හිතන්නේ. මම ජනාධිපතිතුමා කියලා හිතන් ඉන්නේ. දැන් ඇත්තටම යා ජනාධිපතිතුමා. නමුත් එයාගේ හිතට එනවා නේද එයා ජනාධිපතිතුමාගේ. අන්න ඒ වගේ පිස්සුවෙන් හැදෙන එකක් මේ මම කියලා කියන්නේ වෙනද. මේක ඇත්තටම තියෙන එකක් නෙමෙයි. ඇත්තටම තියෙනවා නම් අරිහතුන් වහන්සේට තියෙන්නේ බෑ. හොඳට කල්පනා කරලා බලන්න. ඇත්තටම තියෙනවා නම් අරිහතුන් වහන්සේට ඕක තියෙන්න ඕනේ. එහෙනම් මේක මේ හිතේ හැදෙන මායාවක්. ඉතින් හිතේ හැදෙන මායාව නිසා අපින් උතුණ අපරාධේ මේ ඇනේ. දැන් මේ ලෝකේ වෙන හැම සිද්ධි දාමයක් කරාම ඔබ නිකන් දුක් විඳිනවා. එහෙනම් පින්වතුනි මේ මම තරහ කාත් එක්ක විතරද? මමත් එක්ක විතරයි. ඔබත් එක්ක තරහ නැහැ. තරහ කිව්වේ ප්‍රශ්නේ තියෙන්නේ කාත් එක්ක විතරද? මමත් එක්ක විතරයි. මේ ලෝකේ කවුරුත් මැරෙන්න ඕනේ නැහැ පින්වතුනි. ඔය හිතමුද ලෝක සත්‍ය. හැබැයි අර මානසික ව්‍යාධිය මානසික පීඩාවට නැත්නම් මානසිකව හටගත්ත අර මම හැදෙනවා කියන සංකල්පයට පින්වතුනි බේතක් කරගන්න. මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක නිසා මම හැදෙන්නේ. ඉතින් මම හැදෙනවා කියලා ඇත්තටම තියෙන එකක් නෙමෙයි නං ඒක. ඔබම හිතලා බලන්න පින්වතුනි. වෙලාවකට පින්වතුනි මහ පුදුමාකාර සංවේගයක් හටගන්නවා මේ ලෝක සත්‍යව මතක් වෙනකොට. බලන්න මේ හැම කෙනාම වින්දනේ මේ ලෝකේ ජීවත් වෙන තිරිසන්සත්තු ඔක්කොම අයින් කළා දාමුකෝ. ඔය නොපෙනෙන අයවත් අයින් කළා දාමුකෝ. මේ පෙනෙන බිලියන 8ක් ඉන්නවනේ මිනිස්සු. මේ බිලියන 8ම හිතාගෙන ඉන්නේ මොකක් කියලාද? මං ඉන්නවා කියලා. මේ මම කියන එක හැ බිලියන 8ටම දැන් නොපෙනෙන්නේ මේක හරි. මොකද මේක උප්පත්තියම ආපු රෝගයක්. උප්පත්තියම මිනිස්සුන්ට උදා වෙන පළවෙනිම රෝගේ මොකක්ද? මොකද මේ මම මේ මානසික ලෙඩේ පින්විතේ උප්පත්තියම පිහිටනවා. භවයෙන් භවයට අරන් යන එකම එක ලෙඩයි තියෙන්නේ. මොකද මම ලෙඩේ. මම කියලා කියන ලෙඩේ. ඒක පින්විතේ ලොකු මානසික රෝගයක්. මේක හොඳට තේරුම් ගන්න. ඉතින් මේ මානසික රෝගයක් හැදුනට පස්සේ බින්දුනේ වැඩට ගිහිල්ලා හරියනවද? මොකද කරන්න ඕනේ? ඒකට ප්‍රතිකර්ම කරගන්න ඕනේ. වැඩ නොගිහිල්ලා ඉන්න ඕනේ නැහැ. නමුත් මම ඔබට කියන්නේ මොකද්ද? මේ ප්‍රතිකර්ම කරගන්න තියෙන්නේ. නිකන් අපරාධේ දුක් විඳින්න එපා. දැන් අද පා යනකොට පාරේ කාවරි කපලා දාලා බෙල්ල. ඉතින් බෙල්ල කපලා. දැන් ඔකට දුකක් එන්නේ කොයි වුණොත්ද? ඒ වෙලාවේ මං හැදිච්ච ගම. දුකක් එනවා. සත්වෙක් කපලා දාලානේ. ඒ මට්ටමෙන් හරි දුකක් එනවා. ඔය මාමගේ පුතා නම් එහෙම. බුදු මල්ලියේ කියගෙන දිහිනුත් වෙන්නව එතන. විහිින් නෙමෙයි. ඒකව කපලා දැම්මේ තාත්තා තමයි. මොකද ඉතින් ඒකයි ඊට ඉස්සෙල්ලත් බෑ මේක. ඉතින් තාත්තගේ දුව එක්ක පුතේ එක්ක කාවරි කපලා දැම්මා. තාත්තා සමාව දෙන්නේ නැහැ නේවට. නැර ඒක අංගන. එළුවේගේ වෙල්ල කපලා. කොහමද තාත්තට ගියේ කේන්ති? ඈ නරකාදීත් යවල ඉවරලා. ඊට පස්සේ මොකද කළේ? ඈ ඇඟ ලෝම ගණනේ හිස් කැපුම්ලද. නරකාදීටත් යවල ඉවර වෙලා තාතර ඒ තරම් කේන්ති ගියායි කරපඩේ. ලේසි වෙන්නේ නැහැ නේද? එහෙනම් මාමගේ පුතාව කවුරු හරි කපලා දාලා ඉතින් හරි. ඉතින් තාත්තා තමයි ඉතින් ඔක වැඩ කෙරෙවි ඔක්කොම දැන් හරි. නමුත් ඔබ මොකටද දුක වෙන්නේ? ඔබ එතනට ගිහිල්ලා අන්නකොට තාත්තා කල්පනා කරනවා හරි වැඩන්නේ බොල. මං කරපු එකක් ඒ. උඹ මොකට යන්නේ? මං තාත් තහනවා. උඹට පිස්සුද ළමයෝ? උඹ හඳන්නේ. ඇත්ත තමයි තාත්තා කියන එක. උඹට පිස්සුද? තමයි. පිස්සු හින්දානේ නම් පිටින් මිනිහෙන් මලවන්නන්නේ. මොකද්ද මේ පිස්සුව? ඈ අලුත් පිස්සුවක් ඒක. මොන පිස්සුවද? මම පිස්සුව. මම ලෙඩේ, මම රෝගේ. මේ මම රෝගේ තියෙන නිසා ඔය ප්‍රශ්නේ තියෙන්නේ තේමද? තථාගතයන් වහන්සේ ඔන්න ඕක හොයාගත්තා. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන කල ලෝකෙ හිටපු පිරිස දුක කියලා දැක්කේ පින්වතුනි මෙන්න මේ බාහිරින් සිද්ධ වෙන සිද්ධාමේ. පිළිකාව කියන එක දුකක් කියලා දැනගත්තාට පස්සේ පින්වතුනි පිළිකාව සනීප කරන්න බේත් හොයන්න පටන් ගත්ත ඍෂිවරු. දිගින් දිගටම බණ භාවනා කටයුතු භාවනා කටයුතු කරලා දැන් සමාපatti ලැබල ඉවර වෙලා පොත්ගුල් වලට එහෙම සම්බන්ධ වෙලා ඒ විශ්වයේ තියෙන දේවල් අරගෙන මේ පිළිකාවට මෙන්න මෙහෙම කරලාම මේක හරියනවා කියලා දුන්නා. ඔන්න ඔය ආකාරයෙන් පිළිගන්නේ එක එක දේවල් හදලා කරලා දුන්නා. ඒගොල්ලන්ට කිව්වා ධ්‍යායිකයෝ කියලා. ඔය ධ්‍යායිකයන්ගෙන් දේවල් ඉගෙන ගත්තා කවුද? අධ්‍යායිකයෝ. ධ්‍යායිකයෝ හොයාගත්තා. අධ්‍යායිකයෝ ධ්‍යායිකයන්ගෙන් අහලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඒ අධ්‍යායිකයා කියලා කියන්නේ පිළිගන්නේ එයාට දැහැන් වඩන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එයා දැහැන් වඩපු අයගේ අතුරේ ඉඳගෙන ලෝක සත්‍යයට දැහැන් වඩපු අයගේ ඥානය ලබා දෙන්න කටයුතු කරන අය. අද ඒ අයට තමයි කියන්නේ අධ්‍යාපනඥයෝ කියලා. අධ්‍යායක තමයි ඔය කැල්ල ඔය විදිහට ඇවිල්ලා තියෙන්නේ. බලන්න අධ්‍යාපනඥය කියන්නේ මොකක් හොයාගන්නේ කියලාද? ගුරුවරයා කියලා කියන්නේ මොකක් හොයාගත්තේ කියලාද? දැන් බුදුදහමේ ගුරුවරයා නෙමෙයි. ලෝක සම්මතයේ ගුරුවරයා කියන්නේ මොනවද හොයාගත්ත කෙනාටද? නෑ, හොයාගත්ත කෙනාගෙන් අහගෙන අනිත් අයට උගන්වන කෙනාට. වැරද්දක් නෙමෙයි මේ කියන්නේ. එහෙම තමයි ආපු ක්‍රමේ. එහෙනම් පිළිකාව කියන එක දුකයි කියලා හිතාගත්තට පස්සේ ඒක කරන්න පටන් ගත්තා. ඒ අතරතුරදී පුතාට ලොකු ප්‍රශ්න ආපු කාලයක් තිබුණා. පුතාගේ ප්‍රශ්න නිසා තාත්තට හරීම ප්‍රශ්නයක් ආවා. හරීම මානසික පීඩාවක් ආවා. එතන තාත්තට හිතෙන්න පටන් ගත්තේ මේ පුතාට මේ කාලේ හරි ප්‍රශ්න, ඒ ප්‍රශ්න නිසා මාව හරියට පීඩාවටපත් වෙනවා. එහෙනම් මට මේ දුක එන්නේ මේ පුතාගේ මේ කාලේ තියෙන ප්‍රශ්න නිසා. හොයලා බලන්නේ පුතාට මොකද මේ ප්‍රශ්නේ ඉන්නේ කියලා. අන්න කැලේ ගිහිල්ලා ඍෂිවරයෙකුට කියනවා, "නේ ස්වාමීනි, මෙහෙම එකක් තියෙනවා, බලන්නකෝ මොකද මට මේකෙන් නිදහස් වෙන්න ඕනේ." බලන්න දුකෙන් නිදහස් වෙන්න තමයි හේව්වේ. දුක කියලා දැක්කේ මොකද්ද? ඈ? ඥාති වේසනේ. කියන්නේ පුතාට කරදර වෙන්නේ. ඉතින් අර ඍෂිවරයාට ඊට පස්සේ මොකද කළේ පින්වදද? දැහැන් සමාපත්තිය වල සම්වැදෙලා බැලුවා මොකද්ද කියලා. බලනකොට පෙවුණා දැන් මේ ග්‍රහාපල කාලය. අනේ ස්වාමීනි ක්‍රමයක් නැද්ද ස්වාමීනි මේකෙන් නිදහස් වෙන්න මම පුදුමාකාර පීඩාවටපත් වෙලා ඉන්නේ. ඕකට උත්තරයක් දෙන්න දන්නේ නැහැ පින්වදද ඍෂිවරයා. උත්තරයක් දෙන්න දන්නේ කෙනෙක් ඉදියානම් එහෙම. නැත්නම් තාත්තාවත් පෙනී හිටියානම් එහෙම අඩුම තරම්. මොකද්ද කියන්නේ? ඈබල ගොන්තදිය. ඌටනේ මම විපාක දීලා තියෙන්නේ. උඹ මොකටද දුක් වෙන්නේ? ආනවද නැද්ද? නැවත ඍෂිවරයාට ඕක අහන්න තේරෙන්නේ නැහැ. ඍෂිවරයා මොකද කළේ? පොඩ්ඩක් හිතුවා බලන්න කියලා. බලුවාම ඔන්න තේරෙන්න පටන් ගත්තා මේ ග්‍රහ මණ්ඩල සැකසෙන ක්‍රමවේදය. ග්‍රහ මණ්ඩල සැකසෙන ක්‍රමවේදයට අනුකූලව හොයන්න පුළුවන් කියලා. මේ සත්‍යයට මේ කර්ම විපාක පරිසම් දෙන්න හැටි. ඒක හරි තීක්ෂණ ක්‍රමවේදයක් මේක තමයි. ඒවා මේ පල්ලෙහාට එහෙම දාන්න එපා. ඒවා වැරදි කියලා. නස්තාවශේෂ දැන් තියෙන ඉතින්. දැන් කරන ඒවා හරිද වැරදිද කියලා නම් දන්නේ නැහැ. නමුත් මේක තුනේ ඒවෙන් ලොකු යහපතක් මිනිසුන්ට කරගන්න පුළුවන්. දැන් ඉතින් හඳහනක් අරගෙන ලෝකේ පුරා දුවන්න හදන්න එපා. දිගුවක් කමක් නැහැ. පොඩි එකා මෙහෙ ගෙනත් දාන්න. එක එක හරි බේරගන්න. මේ අපේ ආන්දරුන්ටත් ගහපල ඇති ඕනේ තරම්. පැවිදි වෙන්න එනකොට ඔස ගහඳුරු හඳහන තිල්ලනොයි. නෑනේ? ඒ මොකුත් ඉල්ලන්නේ. අපි හිතන් මං උන්න හඳට කියලා දෙන ඔබ හඳට හැමදාම සෙනසුරු අපලෙව තියෙන්නේ. ඒක නිසා සෙනසුරු අපලෙට හැමදාම පිළියම් කරගන්න. මොනවා සෙනසුරු අපලට ගන්න දෙන පිළියම්? සම්බුද්ධ ශාසනයට සේවකයෙක් වෙලා දාසකම කරන එක උදේ ඉඳන් රැ වෙනකම්. බණ කි අහන එක, භාවනා කරන එක, බන කියන එක. ඕවා නේද දැන් සෙනසුර අපිට කරන්න පුළුවන්? ඔව්ද නැද්ද? හා. බෝධි පූජා. ඒක ඉතින් අර කෝකටත් අයිලෙන්නේ. ළමයා යුද්ධෙට ගියත් බෝධි පූජා, ගහපැටත් බෝධි පූජා, ළමයාට ළමයා හම්බෙන්න ගියත් බෝධි පූජා, ළමයා ඉස්පිරිතාලේ ගියත් බෝධි පූජා. ඒක කෝකටත් අයිලෙන්නේ. ඒ දවසතර බුද්ධ පූජා තියන්න, බුදු ගුණ සජ්ජායනා කරන්න, වැඩිහිටියන්ට සලකන්න, මලු පෙත් අමදින්න, විසිවුදකින් වඩින මහ සංඝරුවරන්ට ආරාම විහාර කරවල පූජා කරන්න, ඒවට සම්බන්ධ වෙන්න, තථාගතයන් වහන්සේගේ සිතුවන් නිර්මාණය කරන්න. ඕවා නේද දැන් ග්‍රහපලට කරන්න තියෙන්නේ? ඔව් ඉතින් මුන්න හන්දට හැමදාම ග්‍රහපල උදේ ඉඳන් රැ වෙනකම් ඕක තමයි කරන්නේ. බණ කියනවා, බණ අහනවා, භාවනා කරනවා, දහම් සාකච්ඡා කරනවා, ධර්මයේ සජ්ජායනා කරනවා. ඉතින් ගහපලේ තියෙනවා කියලා හොයාගත්තත් ඕක නේද කරන්න තියෙන්නේ? ඒක නිසා උන්වහන්සේලා කොහොමද බේරිලා ඉන්නේ? ආය අමුතෙන් හොයන්න යන්න දෙයක් නැහැ. කොහොම හරි බින්දුනේ එහෙනම්. ඍෂිවරු විසින් ඔන්න ඕක හොයලා දුන්නා. ඉතින් හොයලා දුන්නාට පස්සේ දැන් ඉතින් බලනවා පුතාට තව මාසෙකින් සෙනසුරු ලැබනවා හාමිනේ. ඒක නිසා මේ මාසය ඇතුළත පුතාව ගෙදරින් එළියට යවන්න එපා. අපි මෙහෙම මෙහෙම කළා, මෙහෙම මෙහෙම කළා, ආරක්ෂා කරගමු. දැන් මේ ඔක්කොම කරන්නේ මොකද? අර බයට, අර දුක ආව එයි කියලා තියෙන බයට පින්වදින මේ ඔක්කොම කරනවා. දැන් දුක ඉවරද නෑ? ඇයි සෙනසුරා ගියාට පස්සේ රාහුවේ අවරව චක්‍ර ඊළඟට එන එක? ඒ කවුරු හරි මම දන්නේ නෑ කවුද එන්නේ කියලා. ඒ එන මොකක් හරි ඒ ග්‍රහය ඊළඟට එයි. ඊට පස්සේ ඒක ගියාට පස්සේ සිකුරු වෙයි. සෙනසුරා හොඳයි කියලා හිතේ සිකුරු ආවට පස්සේ. සෙනසුරා ඉන්නකොට අතක් යන්න විතරයි රුපියල් 8000යි ඔක්කොටම බේත් වලට ගියේ. සිකුරු ආවට පස්සේ මූ කියලා නිකන් හදපන් දෙන්න ඕනේ කියලා. වෙඩින් එකට කෝටි 2ක් යනවා. එතකොට හිතන්නේ නැද්ද සෙනසුරා හිටියනම් හොඳයි කියලා? එන ඔය ක්‍රම වේදෙන පිංගුදෙන එක එක කාලෙට එක එක දේවල් එනවා. මොකද කරගත්ත කර්ම වල විපාක එන්නේ නැහැ පිංගුදෙන. ඒක නතර කරන්න බෑනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔබ කරගත්ත කර්ම වලට අදාළ විපාක ඔබට එනවා. ඒකත් බිඳවන්න ඕනේ. ඒක ඉතින් අනිවාර්යයෙන්නේ. ඒ තමතරව මහත්යෙක් ඉන්නවා, නෝනෙක් ඉන්නවා, පුතු දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා, දූලා දෙතුන් දෙනෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා, අම්මෙක් ඉන්නවා, පහහද බැලුනද නැන්දෙක් ඉන්නවා, දීගෑරිලා ආව අක්කෙක් ඉන්නවා. මේ ඔක්කොම ටික දෙවෙන විපාක වල දුක් විඳින්න ගියොත් එහෙම. ඊට පස්සේ යාළු වැඩ කරන තැන පිරිස, ස්වාමි දරුවෝ, ස්වාමි දීනිය, ඒ පිරිස, ගුරුවරු, දැන් රටේ තියෙන ප්‍රශ්න. දැන් ඔය ඔක්කොටම දුක් විඳින්න ගියොත් එහෙම පිංගුතුනේ ඉතින්. තාත්තා අන්තිමට කල්පනා කළ බලයි මම දුන්නේ මුට 101යි දුක, මූ 99ක් එහින් විඳිනවනේ කියලා. ඇත්ත නෙමෙයිද කතා? තාත්තට ඕක නෙමෙයිද හිතන්නේ? මම මේ 101යි දුක් දෙන්නේ පව් කියලා. නමුත් මේ මනුස්සයා 99ක් තව විහිං දුක් විඳිනවානේ. මේ අනිත් අයට දෙනේ වඩත් මෙයා දුක් විඳිනවානේ. මේ දෙන ඔන්න ඔය 99 නසන්න තමයි මේ උදව් කරන්නේ. 101 නසන්න බෑ පින්විතනේ. ඒක නසන්න ඔබට පින්නම් පාන වෙනවා. තාත්තා දෙන්නේ 101යි පින්විතනේ දුක. නික හිතල බලන්න මොන අපරාධයක්ද කරගන්නේ කියලා. ඉතින් 99 විහිං දුක් විඳින්න. එහෙනම් දැන් ඔබ ලෑස්තිද පිංගුදින ඔය විහිං දුක් විඳින කොටස අයින් කරන්න. එහෙනම් ඔන්න පළවෙනි ස්ටෙප් එක අපි දැනගත්තා පිංගුදින. ඒ තමයි මේ බාහිර ලෝකේ සිද්ධ වෙන සිද්ධි දාමයන් නතර කරන්න බෑ. ඒවා සාමාන්‍ය ලෝකේ සිද්ධ වෙනවා. එක එක්කෙනාගේ කර්ම ශක්තියට අනුකූලව සිද්ධ වෙන දේවල්. හැබැයි ඔය එකක්වත් දුකක් වෙන්නේ නැහැ. දුකක් වෙන්න නම් මේ ඇනේ වැදෙන්න ඕනේ. ඒ කියන්නේ මම හැදෙන්න ඕනේ. මම හැදුනොත් මේ සියල්ල දුකක් බවට පත් වෙනවා. ඒ ටික තේරුණාද? මම හැදෙන්නේ නැත්තම් මේ ලෝකේ දුක නැහැ කියලා තේරුණාද හොඳටම? එක කාරණාවෙන් කාරණාව තේරුම් ගමු. කොහොම හරි මේක තේරගන්න පින්වදින එච්චරයි මට ඕනේ. මොකද මට ඔබට හොඳ වෙන්න කියන්න දෙයක් නැහැ ඊට පස්සේ වෙන්නට. දැනට මට කියන්න ඕනේ මේ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පිය කටයුතු කරගෙන ඉන්න. කෙල් බොරු කේලම් පරිසු වචන හිස් වචන කියන්න එපා. අනිත් ඇයි හිඟි හිංසා කරන්න එපා. මේ ඔක්කොම කියන්න වෙනවානේ. නැවත මේක හරියට තේරුම් ගත්තා නම් මේ පියවර ටික බින් අසන. ඔබේ ගැතෙන් ඕවායි වෙන්නේ නැහැ. හිතලා බලන්න පිංගතනි ඔබගෙන් කිසිම සත්‍යයකට හානියක් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔය පුදුමාකාර ශ්‍රේෂ්ඨත්වයකට පත් වෙච්ච කෙනෙක්. ඔබ දුක් විඳින්නේ නැහැ, අනිත් සත්‍යයට දුක් දෙන්නෙත් නැහැ. අවබෝධයක් විතරයි ගන්න තියෙන්නේ. ඒක කොහොම හරි ගමු. ඔන්න ආවා. මම දැන් මේක හැදෙන හින්දා තමයි ඔය ඔක්කොම දේ. එහෙනම් තථාගතයන් වහන්සේ පිංගදෙනි දුක දුරු කරන්න දේශනා කළේ ලෝක සත්‍යය දේශනා කරපු ක්‍රමය නෙමෙයි. ලෝක සත්‍යය දේශනා කළේ මේ බාහිරින් තියෙන ඒවා කොහොම හරි රැක ගන්න ක්‍රමයක්. තථාගතයන් වහන්සේ දේශනා කළේ ඕක රකින්න බෑ, ඕක වැය වෙන එක නතර කරන්න බෑ, ඔය විනාශ වෙන දේවල් නතර කරන්න බෑ. හැබැයි දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ ඇනේ ගලවමු කියලා. එහෙනම් තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන්ම ලෝකයට පටහැනි දෙයක් පින්විතනි කරන්න පටන් ගත්තා. ඒකයි කියන්නේ පින්විතනි මේ නිර්වාණ ගාමිනී පටිපදාව තථාගත ශාසනයක හැරෙන්නට වෙන කිසිම ශාසනයකින් හොයාගන්න බෑ. හැබැයි අන්නේ ශාසනවල මේ බාහිර දේවල් වලට ප්‍රතිකර්ම කරන ඒවා ඕනේ තරම් තියෙනවා. එහෙනම් අන්නේ ශාසනවලින් පිහිටක් ගන්න පුළුවන්. සරණක් ගන්න බෑ. දෙවිවරුන්ගෙන් පිහිට ගන්න පුළුවන්. සරණ ගන්න බෑ. ඒක නිසා දෙවිවරුන්ගෙන් පිහිට ගන්න ඕන කෙනෙක් පිහිට ගන්න. දෙවිවරු සරණ ගිහිල්ලා වැඩක් නෑ. තථාගත ශාසනයේ විතරයි පින්වතුනි මේ නසන ක්‍රමවේදී තියෙන්නේ. මම නසන ක්‍රමවේදී. අරිහතුන් වහන්සේ මම නැසුවා. ඒකයි උන්වහන්සේ කියන්නේ කීනා ජාති. ස්වාමීනි ජාතිය ෂේ වුණා. උසීතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති පජානාති. බ්‍රහ්මචරියාව පූර්ණේ කිරීම පිණිස කළ යුතු සීලු දේ කරහමාරයි. තවදුරටත් කළ යුතු යමක් නැතයි මට වැටහුණා ස්වාමීනි. එනම් බ්‍රහ්මචරියාව පූර්ණේ කරනවා කියන්නේ මොකක්ද? බ්‍රහ්මචරියාව පූර්ණේ කරනවා කියන්නේ මොකක්ද? මම නසන. බ්‍රහ්මචරියාව කියලා කියන්නේ පිළිදෙන උත්තරීතර චර්යාව කියන එක. උතුම් චර්යාව. උතුම් චර්යාව කරගෙන ඉන්නේ මොකක් උදෙසාද? මම නැසීම උදෙසා. මොකද මම නැසුව ගමන් පින්වතුනි මේ ලෝකෙට පහළ වෙන සුද්ධවන්තයා පහළ වෙනවා. ඒ සුද්ධවන්තයාට වෙලා තිබුණේ මෙච්චර කාලයක් පින්වතුනි ඒ සුද්ධවන්ත ස්වභාවයේ කිලිටි ගැන්විලා තිබුණා. අන්නේ කිරිටි ගැන්විච්ච සත්වයාව සුද්ධ කරන ක්‍රමවේදය තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒකයි පින්වතුනි සත්තානං විසුද්ධියා කියන වචනේ අහලා තියෙනව නේද? සත්තානං විසුද්ධියා මේ සත්වයාගේ විශේෂ වූ සුද්ධිය පිණිස. මනාකොට සුද්ධ වීම පිණිස. සත්‍යයගේ විසුද්ධිය පිණිස සදාගතයන් වහන්සේ දහම් දෙස්සේ. ඒ කියන්නේ මම නැසීම පිණිස. දැන් එනම් හැමෝටම තේරුණා නේද ආයිත් සැරයක් පින්වතුනි මේ මම කියන්නේ ඕන එකක් නෙමෙයි කියලා. මම නිසා දුක හට ගන්නවා විතරයි මම කියන්නේ ජීවත් වෙන්න ඕන එකක් නෙමෙයි. ඒක වැටහුණාද? නැත්තම් ඔබ කරන්නේ මේ කපේට මේක. දැන් ඔබට වැටහිලාද තියෙන්නේ මේ මම නැසුවා කියලා දරුවට මුහුත් වෙන්නේ නැහැ කියලා? හ්ම්, නැත්තම් කරන්නේ ඕක. ඒ තරම් ගොන්නේ පිංගතනි. ආයි අහන්න දෙයක් නැහැ. ඒ කරන් දෙයක් නැහැ පිංගතනි. සසර ගනුදෙනු හැටි. ආයි අලෝල එවන්නේ තාත්තා ලේසි නැහැ. ඒක ගලවන්න. අපිට එහෙම ඒ සම්බන්ධව කිසිම හැඟීමක් නැහැ. මොකද අපිට එහෙම සම්බන්ධතාවයක් තිබුණ නැති නිසා. දරුවෝ ඉන්න අයට ඉතින් හිතා ගන්න පුළුවන් පින්වතුනි තත්ත්වය. මොකද හේතුව ගනුදෙනුවට හොඳට හිර කළා බැඳලා එවන්නේ ආයි. කෙලින්ම එවන්නේ බොක්කේ තියෙන දේ කාලා හිටහන් කියලානේ. නැද්ද? අවුරුදු 10ක් මොකේ තියෙනවද කෑවේ? ඈ? ඉතින් අම්මා කාපුවා නේද කෑවේ? මාස 10ක් අවුරුදු 10ක් නෙමෙයි. ආව මාස 10ක්. අම්මා කාපුවා නෙමෙයිද කෑවේ? නේද? හිතලා බලන්න. එහෙම අයුවේ. ඉතින් එහෙනම් එකපාරට ඕක නැති කරගන්න බෑ. ඒකයි තියෙන්නේ ලෝකේ දෙමාපියන්ගේ රජදහන කොහෙද පිටලා දෙන්නේ? ලෝක දෙමාපියන්ගේ රජදහන කොහෙද තියෙන්නේ? ඈ? සාගර පතුලේ. දැන් මග ටික හිතා ගන්න පුළුවන්ද මැද ටික? ඔය මුලයි අගයි කිව්වේ. ලෝක දෙමාපිය රජදහන සාගර පතුල. නැත්තම් පතල් වල මාලිගාව හැදිලා තියෙන මොනවද? සිමෙන්ති වලින්. මාලිගා මොන හැඩේද? බෝතලයක වගේ හැඩේ. හේතුව මොකද? අතහැර ගන්න බෑ පිංග. අතහැර ගන්න බෑ ඒ තරම්. ඇටමස් ලේ නහර සිඳගෙන ගිහිල්ලා තියෙන. ඇට මිදුළු වලට යනකම් කා වැදිලා තියෙන්නේ. මෞසෙනෙහස පියසෙනෙහස කියන්නේ. කරලා එවලා තියෙන්නේ කවුද? තාත්තා. ඇයි දෙන්න බෑ කිව්වන්නේ? ඒ අයට හිමි දේවල් ඔක්කොම ගොඩ ගහගත්තා. ගොඩ ගහගෙන ඉවරලා ඇවිල්ලා ඇහුවාම කෝ අපිටත් දීයල්ලා කෝ කන්න උඹලම කන්නේ අපිට අපි වෙනුවෙන් උත් නේ ඕවා හැදුනේ. මොකද්ද කිව්වේ? කාලේ ඉවරයි. බඩේ තියෙන ඒවා දෙන්නේ. ඒවා දැන් ජීර්ණය කළාත් ඉවරයි. මොකද ඇඟේ තියෙන ඒවා දෙන්නේ. ඕක තමයි කිව්වේ උත්තරේට. තාත්තා කල්පනා කළා. මුම් මහ බුදුම අසාධාරණයක් කරන්න. මේ අනික ඔක්කොම වෙනුවෙන් මේ සියල්ල මැවිලාවේ මුන් දෙන්න එකතු වෙලා මොකද කරන්නේ? වැඩි වැඩියෙන් ගෙනහල්ල ඇතියපදන් කනවා. අනිත් ඒවුන්ට කන්න තියන්නේ නැහැ. අනිත් අය ඇවිල්ලා ඇහුවාම කෝ අපිටත් දීයල්ලකෝ කියලා. දැන් ඉතින් ඒව දිරෝලත් ඉවරයි. දිරෝපව කොහොමද දෙන්නේ කියලා අහනවා. තාත්තා නිර්මාණය කළා ඊළඟට. එහෙනම් වරෙන් කො බඩ හරහා. ඉස්සෙල්ලා සිංහතුනි මුල්ම කාලේ ළමයි හම්බුනේ කොහොමද? 16 විතර වයස පිරිච්ච ළමෙක් පහළ උනාර අම්මට තාත්තට. ඔබ වාදිකව දෙවරුන්ගේ ළමයි හම්බ වෙනවා වගේ. දෙවරුන්ගේ ළමයි බලට එන්නේ නැහනේ. දෙවියයි දිව්‍යාංගනාවයි ඉන්නවා. එයාට දරුවෙක් ඕන වුණාට පස්සේ සොලොස්විය පිරුණු දරුවෙක් පහළ වෙනවා. දරුවා දුක් විඳින්නෙත් නැහැ ඕන්ට වඩා. අම්මලා සාතන කොහොමද දුක් විඳින්නේ? ඔහොම තමයි මුල් කාලේ දරුවෝ ආවේ ලෝකෙට. ඊට පස්සේ තව තව ගොඩ ගහගත්තා, ගැප් කරගත්තා. මහත්තයා ගෙනත් දුන්නා, නෝනා ගැප් කරා. මහත්තයා ගෙනත් දීපු දේවල් නෝනා ගැප් කළා. අනිත් අය ඇවිල්ලා ඇහුවට පස්සේ කිව්වා, "අපි කාලේව දිරෝලත් ඉවරයි. දැන් ඉතින් කොහොමද දෙන්නේ දිරෝපුව?" අන්න විශ්වීය ධර්මතාවයේ ක්‍රියාත්මක වුණා පින්විතනේ මේ ණය ආපහු ගන්න. ඒක නිසා අර ණයකාරයෝ මැරිලා ගිහිල්ලා බඩට එන්න ක්‍රමයක් හැදිලා ආවා. දැන් බඩ ඇතුළේ ඉඳගෙන මාස 10ක් තිස්සේ මක් කරනවද? අර දෙන්න බෑ කියලා දිරෝල කිව්වා කිව්වනේ. දෙන්න බෑ කිව්වා. දැන් ඒව ඇද ඇද ගන්නවා. ඉපදුනාට පස්සේ ඒකත් තව අවුරුද්දක් ඉදිරිය යනකම් මක් කරනවද? අර දිරෝපුව තමයි ඔක්කොම ඇද ඇද ගන්නෙ. කොච්චර බරපතලයිද කිව්වොත් එහෙම ළමයා අඬනකොට දිරෝපුව ඔක්කොම එළියට එන්න පටන් ගන්නවා. දැන් ඔක දිහා බලාගෙන මෞසෙනෙහස බලන්නකො. ඉතින් මෞසෙනෙහසට වෙන දේවල් කියලා ගොන්තඩිය මෞසෙනෙහස ගී ගායනා කරනවා. නමුත් ඇත්ත කතාව මොකද්ද කරන තියෙන්නේ? මෙයා හිතන්නේ මේකදනි මේ මේකයි කියන්නේ හසරත් එක සෙල්ලම් කරන්න එපා. දැන් මම මේවා ගිහුවම් මම බැනුම් අහනවා කියලා හොඳටම දන්නවනේ ඔබ. ඒ බව දැන දැනත් මම ඔබට මේවා කියන්නේ ඇයි මෙච්චර තදින්? ගැලවෙන්න සිංහදෙනි. ගැලවෙන්න කල්පනා කරලා. ඔබ මෞසෙනෙහස නෙමෙයි බින්වසන. ඒ විපාකෙට එන්නේ. දරුවා අඬනකොට ළමයා අම්මට ඉන්න බෑ. අර කෑම ඔක්කොම කිරි වෙනවා ඊට පස්සේ. ඒ තරම් බරපතල විපාක ඔය. ලේසිපාසු දේවල් නෙමෙයි. ඒ තරම් මහ දරුණු ලෝකයක් පින්වතුනි මේ සසර කියලා කියන්නේ. මේකත් එක සෙල්ලම් කරන්න එපා. ලස්සන ලස්සන ලෝකමවාගෙන ඉන්න මේ මම හැදිලි ඉන්නේ හින්දා. මොකද මම කියන පළවෙනි පිස්සුව හැදුනා කියලා කියන්න බෑ. ඊට පස්සේ පිස්සන් කොටුවම ඕකේ තියෙනවා. පළවෙනි පිස්සුව විතරයි හැදෙන්න ඕනේ. ඊට පස්සේ පිස්සන් කොටුවම ඕකේ තියෙනවා. ඕන එකක් හදා ගන්න පුළුවන් ඊට පස්සේ. ඉතින් විතක ඔබ අම්මන්, විතක නංගි, ඊට පස්සේ තව විතක අක්කා, තව විතක නෝනා, තව විතක මැඩම්. නේද? ඔය ඔක්කොම හැදුනේ මොකක්ද? මං ඉන්නේ හින්දා. මං හැදුනට පස්සේ ඕන එකක්. තව විතක රැජින. එක එකේම හිතේ මවාගෙන හිටියා. මං දැන් අහවලා, මං දැන් අහවලා. ඒ ඔක්කොම හැදෙන්නේ අර මං හැදිච්ච නිසා. එහෙනම් දැන් ඔබට හොඳාකාරම නැවත නැවතත් මේක කියපුවෙන් තේරෙනව නේද පිංගුතනි? මේ බාහිර ලෝකේ මේකට අත දියන්නවත් පුළුවන් කමක් නැහැ. මේ මම අයින් කරගන්න එක තමයි කරන්න තියෙන්නේ කියලා. ඒ වගේම මේ මම අයින් කරගත්තා කියලා දරුවට හානියක් වෙන්නේ නැහැ කියලා හොඳට මොළුවේ තියෙනව නේද දැන්? දරුව හැමම ඉඳී පිංගුතනි. කිසිම හානියක් නැහැ. දරුවට හැමදේම ඔබට කරන්න පුළුවන්. හැම උදව්වක්ම කරන්න පුළුවන්. එකම එක දෙයයි වෙන්නේ. දරුවට ලෙඩක් ඇදුණා කියලා ඔබට දුකක් එන්නේ නැහැ. ඒ කියන්නේ බේත් කරන්න නැහැ කියන එක නෙමෙයි. අම්මට තාත්තට ලෙඩක් හැදුණා කියලා ඔබට දුකක් එන්නේ නැහැ. නමුත් බේත් කරනවා. වැටුණාද කාරණාව? හරි. එහෙනම් පින්විතෙන ඔන්න එහෙනම් මම නසන ක්‍රමයේ තමයි දැන් කියලා දෙන්නේ. දැන් හොඳට හැරිලා අහගත්තොත් මම නසන ක්‍රමයේදී අල්ලගෙන යන්න පුළුවන්. දැන් අවබෝධ කරගත්තා නම් මම හැදෙන හින්දා තමයි මේ දුක කියන එක එන්නේ කියලා පින්විතනේ. එහෙනම් දැන් මම හදන්න නැතු වෙමු අපි. ඔන්න. මම 1 2 3 කියනකොට එතනින් එහාට මම හදන්න එපා. හරිනේ? 1 2 3. හදන්න එපා. හදනවනේ. හදන්න එපා. කියන දේ අහන්න දුන්නම් කරන්න බෑ මේ වැඩේ. මම හදන්න එපා. එහෙනම් දැන් ඔබට තව කාරණාවක් තේරුණා නේද? මම හදන්න එපා කියලා පැතුවට මට මාව හැදෙන්න නම් එපා කියලා පැතුවට මේවා කෙරෙන්නේ නැහැ. එනම් පැතිල්ලෙන් කරන්න දෙයක් මේ ශාසනයේ නැහැ. වැටුණාද ඒක? පැතිල්ලෙන් කරන්න දෙයක් මේ ශාසනයේ නැහැ. අදිස්ථානයෙන් කරන්න දෙයක් තමයි මේ ශාසනයේ තියෙන්නේ. එහෙනම් මම නැති කරගන්නවා කියලා අදිස්ථාන කරන්න ඕනේ. ඒ කියන්නේ හිතේ තදින් කිඳා බස්සගෙන තියාගන්න ඕනේ මම නැති කරනවා කියලා. තදින් පළපදියම් වෙන්න ඕනේ හිතේ හොඳට ඒ අදහස. අන්න ඒකයි අදිස්ථානයක් කියන්නේ. ඒක පළපදියම් වුණාට පස්සේ තමයි ඒකට අදාළ කරුණු කෙරෙන්නේ. ඒක නිසා හැම මොහොතකම අදිස්ථාන කරාට කමක් නැහැ. නිවන. නිවන කියලා කිව්වේ මෙන්න මේ ජාතිය ක්ෂය වීම. නිවනටදී අර්ථ දැකීම ගොඩක් ගත්තා. ඒක ජාතිය ක්ෂය වීම, භවය ක්ෂය වීම, රාග ద్వේෂ මෝහ ක්ෂය වීම, අවිද්‍යාව ක්ෂය වීම, තෘෂ්ණාව ක්ෂය වීම, අභිසංකාර ක්ෂය වීම, නාම රූප ක්ෂය වීම, සලආයතන ක්ෂය වීම, නැත්නම් සංස්පර්ශ ක්ෂය වීම, ස්පර්ශ නෙමෙයි සංස්පර්ශ ක්ෂය වීම, සම්පස්සජා වේදනා ක්ෂය වීම, කියන්නේ සැප දුක උපේක්ෂා වේදනා ක්ෂය වීම, තණ්හා ක්ෂය වීම, උපාදාන ක්ෂය වීම, ඔය ඔක්කොම මොනවද? නිවන. ඔය එක තැනක් ක්ෂය වුණා නම් ඒ කියන්නේ ආය අනිත් ඒවා නැහැ ඉතින්. ඔය ඕන එකක් නිවන. ජාතිය සේවීම නිතර අදිස්ථාන කරන්න. දැන් හිතින් අත උස්ස ගන්න. මම ඔබට යම් දවසක කිව්වා දවස් 28ක් එක දිගට නිවනම නාතයි නිවනම වෙත්වා කියලා. රෑ නිදා ගන්න යන කලින් විනාඩි 5ක්වත් කරන්න කියලා. දැන් හිතින් අත උස්ස ගන්න දවස් 28ක් එක දිගට කරපොයි. දැන් ඔබට තේරෙන්න ඕනේ පෙරේටෝ ප්‍රින්සිපල් එක හොඳ වැඩි කියලා. 80-20 තියරිය එක හොඳ වැඩි. ඕක තව වෙනස් කරන්න ඕනේ. ඒ තියරිය එකේ කියන්නේ ඕනේ මේකක 120යි ඵලදායිතාවය තියෙන 180කට ඵලදායිතාවයක් නැහැ කියලා. ඒක වැරදි පින්වතුනි. 10%ක්වත් නැහැ ඵලදායිතාවය. ඇති කීප දෙනෙක් ඇති වින්දිනේ දවස් 28ක් එක දිගට ඕක කරපු. නමුත් මට ඉරහඳ වගේ විශ්වාසයි බොහෝ දෙනෙක් ඕක කළේ නැහැ කියලා. හැබැයි ඒකට ලැජ්ජ හිතන්න කාරණාවක් නැහැ. ඒකනේ මං හිතින් අත උස්ස ගන්න කියන්නේ. ඔබට අද පටන් ගන්න හැකි කරන්න. දවස් 28 කරපුවයි තව දවස් 28ක් කරන්න. ඕක තමන් අරිහත් ඵලයේ පූර්ණේ කරන දවස වෙනකම් දිගින් දිගටම කරන්න. රාත්‍රී නිින්දට යන්න කලින් නිවනම නාතයි නිවනම වෙත්. ඕන්නම් තව ටිකක් ඇඩ් කරගත්තට කමන්නේ. අතහැරීම නාතයි අතහැරීම වෙත්වා. නොයල්ම නාතයි නොයල්ම වෙත්වා. මිදීම නාතයි මිදීම වෙත්වා. නිවනම නාතයි නිවනම වෙත්වා. ඕක කරන අයට පින්වතුනි ලොකු වෙනසක් දැනිලා ඇති. තමන්ව නිවන දේශයට ඇදිලා බැඳිලා හිටිනවා පින්වතුනි. තමන්ගේ විමුක්තිය උදා කරන ලොකු උදව්වක් ඕකෙන් කරෙන්නේ. ඒක නොකර ඉන්න තරම් මෝඩ වෙන්න එපා. අමතක වෙනවා ඇති ඔබට හිතේ. මොනව කරන්නේ? දුක් විඳිනවා. ඇති තරම් දුක් විඳිනවා. නිදා ගන්න යන්නේ අඬ අඬ සමහර වෙලාවට. ඇති තරම් දුක් විඳලත් මේ දුක නැති කරන්න ඕනේ කියලා සිහි කරන් අමතක වෙනවනේ. හරද්ද පින්වතුනි? මම ඔබට නෙමෙයි කිව්වේ. මම නිකන් අහන්නේ. දුක් විඳිනවා. ඒ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා සිහි කරන එක ඒකමතක වෙනවා කියන්නේ. මොකද මේ නිින්ද යන්න තප්පරයකට කලිනුත් මොකද්ද වින්දේ? දුක. මේ අතට හැරිලා ඉඳලා අනික් අතට හැරුණා. ඒක නිින්ද යන්නේ මොකක් හරි එකක්. ඒක හොඳ රිදෙනවා, කකුල් රිදෙනවා මොකක් හරි එකක්. අත නවාගත්ත, කකුල නවාගත්ත මොකක් හරි කළා. දුක් විඳිනවා. ඒත් මතක් වෙන්නේ නැහැ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා සිහි කරන්න ඕනේ. ඉතින් අනිත් ඒවා කොහේ මතක් වෙයිද? මෙවිතර ඔබ සාමාන්‍ය ඔක්කොම ඇඳගෙනද යන්නේ එළියට? මෙතන හන්දියට ගිහිල්ලා ආයෙ හැරිලා එනවා. නා කලිස්ස මමතකුණාගේ. මොකද ඉතින් ඒක දැනගන්න විදිහක් නැහනේ. ඇඳලාද නැද්ද කියලා බලලා ඔය කවුරු හරි hina වෙනකන්. නමුත් මේ 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 දුක් විඳින එක විඳින ඒ තප්පරේට දුක් විඳිනවනේ. නිින්ද ඉඳා ගන්න තප්පරේට කලින් දුක් නිවිඳින්නේ. ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැති හැටි. එහෙනම් හිතන්න. හිතන්න මේකනේ. ඕකෙන් ලොකු සහනයක් ලැබෙනවා. ඕකෙන් සහනයක් ලැබුවොත් මාත් එක්ක කියලා කතා කරලා තියෙනවා. පැවිදි වෙන්න බලන් ඉන්න අය ඉන්නවා දැන්. ඒ වෙනුවෙන් ඒක කරලා ඒක කරද්දි පින්විතනේ අර බාහිරින් ආපු හිතට ආපු ගොඩාක් බලවේග නතර වෙලා තියෙනවා. ඒ බලපෑම් ඔක්කොම නතර වෙලා තියෙනවා. මොකද හිතට මොකද රාත්‍රී කාලේ ඔබ මනෝවිද්‍යාවේ අහලා තියෙන විදිහට පින්විතනේ සබ්කොන්ෂස් මයින්ඩ් එක රාත්‍රී කාලේදී වැඩ. එතකොට ඊට කලින් මොකද්ද ඇතුල් කළේ ඒකට? ඒක තමයි ප්‍රොසෙස් වෙන්නේ ඒක ඇතුලේ රාත්‍රී කාලේදී. ඔබට ඒවා තේරුම් ඇතුව කිව්වේ ඒකයි. මේ රාත්‍රී කාලයක් කියලා කියන්නේ මේ විදිහට කාමභෝගී මිනිස්සු ඌරු මඩවලේ ළඟින කාලයක් කන්න බොන්න චිත්‍රපටි බලන්න සින්දු අහන්න ඔය ඔක්කොම කරන්න ඔය රැයට ඉතුරු ඒවා ඔක්කොම. රාත්‍රී කාලය කියන්නේ මහා මුස්පේන්තු කාලයක් මේ විශ්වයට, විශේෂයෙන්ම කාම ලෝකයට. ඔය රාත්‍රී කාලේ උදා වුණෙත් ඕක හින්දා. රාත්‍රී කාලේ තමයි ඕවා වැඩි. කාම ස්වභාවයල් ඔක්කොම වැඩි රාත්‍රී කාලේට. අමනුස්ස බලවේගවල ක්‍රියාකාරීත්වය ගොඩක් වැඩි රාත්‍රී කාලේට. මොකද ඒගොල්ලන් හොඳට ආහාර තියෙන වෙලාව ඔය. සූර ශක්තිය නැති වෙලාව. සූර ශක්තිය සුදුයි. ඔය සූර ශක්තිය මිනිස්සුන්ගෙන් පිට වුණා ඒ කාලේ පිටින් ඉරහඳ තාරකාවල අවශ්‍යතාවය තිබුණේ නැහැ. ස්වයං ප්‍රභා ආලෝකයේ සුද්ධ ශක්තියෙන් මේ විශ්වයට නිකුත් කරමින් ආකාශචාරීව සැරිසැරිව ඕවා අපි සියලු දෙනා. ඊට පස්සේ පස්සේ මොකද උනේ? ශරීර ඝන වෙන්න පටන් ගත්තා, කාමයට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා. ඕවා වෙලා 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 අන්තිමට පිංගුදෙනි ගෑනු මිනිස්සු කියලා වේද වෙන්න පටන් ගත්තා. වෙන් වෙලා ආවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ලිංගික අවශ්‍යතාවය මතු වෙන්න පටන් ගත්තා. එතකොට මුනේ අර සුද්ධ ශක්තිය නැති වුණා. ඒ අයගෙන් පිට වෙලා ගියේ ඒ සුද්ධ ශක්තිය සූර්යයා බවට පත් වුණා. ඒ සූර ශක්තිය. ඔන්න සූර්යයා ඉන්නවා. සූර්යයා හිටියට අඳුරු පැතිකඩක් තියෙනවා හැමතිස්සෙම මේගොල්ලන්. එන අඳුරකුත් මේගොල්ලන්ට ඕනේ. ඔය විදිහට අඳුරකුත් නිර්මාණය වුණා. ඔය අඳුරු යුගයේ එදා ඉඳලම සිංහසනේ ඔයකට තමයි හැදිලා ආවේ. රාත්‍රී කාලය කියලා කියන්නේ බොහොම මුස්පේන්තු කාලයක් මේ විශ්වයට. කළු කිරණ විශාල ප්‍රමාණයක් නිකුත් වෙන වෙලාව. ඔබ හොඳට කල්පනා කරලා බලන්නකෝ. පාටියක් දැම්මත් දාන්න හිතෙන කොයි වෙලාවටද කියලා. හිතලා බලන්න. මේ රාත්‍රී කාලය. භාවනා හැම කරන්න හිතෙන්නේ නැහැ රාත්‍රියේ. භාවනා කරන්න හිතෙන්නේ උදේට. හිමිදිරි වෙලාව තමයි භාවනා කරන්න හිතෙන වෙලාව. ඔය ඉතින් එදා ඉඳලා ආපු ගමේ. ඉතින් ඔය රාත්‍රී කාලේ නිවිඟුතුනේ අර ඔක්කොම කල්ලි වෙලා ඒ සිහිය නිදාගත්තට පස්සේ සබ්කොන්ෂස් මයින්ඩ් එක මොකද හැමදේසෙම ප්‍රොසෙස් කරන්නේ. අර කරපු දහවල වැඩ ටික තමයි ඔක්කොම. මේ සත්‍ය කාමෙන් කාමයට ඇදිලා ගිහිල්ල වෙලා අනන්ත කාමභෝගියෙක් කියලා මැරිලා ගිහිල්ලා තිරිසන් යෝනිය උපදින. ඉතින් ඕවෙන් නිදහස් වෙන ක්‍රම තමයි පින්වදිනේ මේ කියන්නේ. මේවා වචනවල විතරක් ගන්න නැතුව පින්වදිනේ පුළුවන් නම් මේවෙන් යහපතක් කරගන්න. නැත්නම් අපරාධනේ පින්වදිනේ මෙතනට ඇවිල්ලා මේවා කියන්නේ. ඔබගේ යහපතට නෙමෙයි හැම එකක්ම කතා කරන්නේ. මං කරන්නේ අපරාධේ කාමභෝගියෙක් කියලා මැරිලා යන්න එපා පින්වදිනේ. තිරිසනෙක් වෙන්නේ කතා දෙකන්නේ අය. තිරිසන් භවයේ රතුල් වෙච්ච එකෙක් පින්වතේ ආයි මිනිස්සෙක් වෙන කන කැස් බෑවා වියසිදුරෙන් අහස දගින්නෝ. මොඩ වැඩ කරගන්න එපා. අමාරු දෙයක් නෙමෙයි කිව්වේ විදර්ශනා වඩන්න කියලා නෙමෙයි කිව්වේ. අදිස්ථාන කරන් නිවනම නාතයි නිවනම මෙත්වා නිවනම නාතයි නිවනම තමන්ට දැනෙන පරිදි නිවන මොකද්ද කියන එක මෙනෙහි කරගෙන අදිස්ථාන කරා. පැය කාලයක් බැරිනම් එක විනාඩියක් අදිස්ථාන කරා. ඒකෙන් පින්වතුනි ඔබ ඇදලා බැඳලා තියා ගන්නවා නිවනට. ඒක මේ ලෝකයාම පිළිගත්ත තත්ත්වයක් නේද? ලෝකේ සාර්ථක මිනිස්සු ගොඩක් කරපු දෙයක්. ඒගොල්ලෝ නිවන නෙමෙයි පැතුවේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මොනවා හරි බලාපොරොත්තු තමයි ඒගොල්ලෝ පැතුවේ. පැතුවේ හේවත් අදිස්ථාන කළේ. නිතර සිහි කළේ ඒක. තථාගතයන් වහන්සේගේ ක්‍රම තථාගතයන් වහන්සේ සති සම්බොජ්ජංගෙන් ඉන්නේ කිව්වේ. සති සම්බොජ්ජංගේ හැමතිස්සෙම තියෙන ඕන එකක්. ඒ කියන්නේ නිවන සිහි කරන එක හැමතිස්සෙම කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. නිවනට යන කෙනා. ඒක නිසා අපි ඉඳලා ඉතින් පුළුවන් ඉඳලා බලන්න. කාමභෝගී ජීවිත සමයි ගත කරන්නේ. ඉතින් ඒව ගත කරන්න එපා කියන්න මට අයිතියක් නැහැ. නමුත් ඒ ඔක්කොම අවසානයේදී අර සබ්කොන්ෂස් මයින්ඩ් එකට දෙන්න එපා පින්වතුනි ඒ කරපු දේ. අර කාහු බත ෆ්‍රයිඩ් රයිස් හදාගෙන කාපුවා. ඒව දෙන්න එපා හිතට. පාටියට ගිහින් ඩාන්ස් කරපුවා. ඒව ඉතින් කරන්න වෙනව නෑ. ඉතින් මට ඒව එපා කියන්න බෑ. නමුත් සබ්කොන්ෂස් මයින්ඩ් එකට දෙන්න පින්වතුනි දෙන්න ඕනේ දෙ. ඔබගේ දරුවා අධික කාමභෝගීයෙක් නම් පින්වතුනි දරුවට හර්මස්ථානයක් දෙන්න රැඩ් නිදා ගන්න යන ඉස්සර පුතා මේක දිගටම කියන්නකෝ. ඒක පොසිටිව් පැත්තට දෙන්න ඕනේ හැබැයි. දරුවා කුඩු ගහනවා නම් මං කුඩු ගහන්නේ නැහැ මං කුඩු ගහන්නේ නැහැ මං කුඩු ගහන්නේ නැහැ කියලා කියන් දෙන්න එපා. පොසිටිව් පැත්තට අදිස්ථාන කරන්න දෙන්න ඒක යම් කාලයක් නිදා ගන්න යන කලින්. ඒව තදින්ම බලපානවා පිංගත. දරුවාට ශිෂ්‍යත්ව පාස් කරගන්න ඕන නම් ඒත් ඔබ පාවිච්චි කළ හැකියි. නැති ඔබට හිතනවා නම් නිවනට වඩා ශිෂ්‍යත්ව පාස් වෙන එක හොඳයි කියලා එහෙම කරන්න. දරුවාට කියන්නේ නිදා ගන්න යන කලින් ශිෂ්‍යත්වයේ සමත් වෙලා ඉන්නවා හිතින් දකින්න කියලා. හරි වටිනවා. ඒ ඔබ දරුවට එහෙම කියලා පුතා ඔයා ශිෂ්‍යත්ව පාස් වෙලා ඉන්නවා හිතින් දකින්න ඔබ අරිහත් වෙලා ඉන්නවා හිතින් දකින්න. එතකොට තමයි ඌ සසර කරපුවට පලිය ගන්න පුළුවන් උනේ. ඇයි ඔබ අරිහත් වෙනවා ඌව ලෝකෙට තල්ලු කරලා. හරිනේ? අන්න අම්මලා. ඔවගේ අම්මෙකුයි තාත්තෙකුයි කපා ගත්ත හැකි පොල් පිටි දෙකක් ගත්තහම පොල් කට්ටක් ඔලුවට ගහලා ඒක නිසා පින්වදෙනි ඔබට දෙන්න පුළුවන් හොඳම දිනේ දරුවට දුන්නේ. අපේ අම්මලා නම් අපිට කියනවා එහෙම. හොඳම විස්කෝතුළු දුන්නේ. හොඳම කිරිපිටිළු දුන්නේ. ඔවුන් කියනවා හොඳ මේවලු ඔක්කොම දුන්නේ කොළඹින්ම ගෙනල්ලලා දුන්නේ. හරි. ඔබත් එහෙම නේද කළේ? හොඳ මේව නේද දුන්නේ? හ්ම්? එහෙනම් දැන් ඔබට හොඳ මොකක්ද? හ්ම්? ඇත්ත කියන්නකෝ. දැන් හොඳ මොකක්ද? නියමද? එහෙනම් දරුවට මොකද දෙන්න ඕනේ? හොඳම විස්කර. හ්ම්? දැන් ඔබට හොඳම නිවනනේ. දරුවට දෙන්න විස්කර. හරි. ඔන්න එහෙනම්. දැන් යන්නේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ඔපරේෂන් එකක්. මොකද්ද ඒක? හුඬුක පුච්චය ඔපරේෂන් කිරීම. හරි? ලෑස්ති නොකොම ආසාදිත උණ්ඩුක පුච්චයක් ඔපරේෂන් කරන්නේ කෙසේද? දැන් ඉස්සෙල්ලම රෝගීන්ගෙන් ගන්නවා කැමැති අකමැති වර්තාව. වෛද්‍යරු එහෙම නේද? එහෙම ගන්නවා. එහෙනම් දැන් මට ඔබ කියන්න මේ උණ්ඩුක පුච්චය තිබුණයි කියලා විශේෂ යහපතක් ඔබට තිබුණාද? නැහැ. මේ උණ්ඩුක පුච්චය අයින් වුණා කියලා විශේෂ අයහපතක් එහෙම ඔබට තියනවද? නැහැ. මේ උණ්ඩුක පුච්චය ආසාදනය වෙලාද? ඔබගේ උණ්ඩුක පුච්චය ආසාදනය වෙලාද? ඔව්. නැති වෙන විදිහක් නැහැ. දුකයිනේ නේද? දුක තියෙනවනේ. ඒ කියන්නේ ආසාදනය වෙලා. එහෙනම් ආසාදනය වීමේදී අමතරව ලැබෙන දුක අයින් කිරීම උදෙසා උණ්ඩුක පුච්චය ඔපරේෂන් කරන්න ඔබගේ කැමැත්ත ලබා දෙනවාද? මං කියන හින්දාද? හ්ම්? කිසිම බලපෑමක් කරලා ගන්න බෑ නේද? පීයක් එමෙදි කියලා අස්සම් කරාම මේකට ගිය. තමයි එහෙම කරන්න පුළුවන් අර පුහුණු වෙන වෛද්‍ය කාලේ. හ්ම්? අපිට ඉක්මනට පුහුණු වෙන්න ඕනේ. මුගේ එක බාගෙට තාම තියෙන්නේ. බාගෙට නරක් වෙලා තියෙන්නේ. දැම්මම කළා දාමු. අස්සම් කරාම මේකට. හ්ම්? එහෙම කරන්න පුළුවන්. නමුත් දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් සියලු දෙනාට තේරෙනවා උණුක පුච්චය ආසාදින වෙලා තියෙන එක නිසා අනන්ත අප්‍රමාණ මහා දුක්ඛන්දරාවක් වින්දා අනන්ත සසරේ ඉඳලම එහෙනම් දැන් උණුක පුච්චය ඔපරේෂන් කළා දාමු. එකගයිනේ ඔක්කො. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් කාටවත් දැන්. ඉතලා ඉතින් දැන් එහෙනම් සතුටින් මේ ඔපරේෂන් එකට මුහුණ දෙන්න. කාට හරි හිතෙනවා නම් එහෙම ඒ උනාට ඉතින් උණුක පුච්චය ඒ පොඩ්ඩක් කියන්න ඕනේ පිංගුදෙන්න. මොකද හේතුව නැත්තම් එහෙම මොකද වෙන්නේ? ඔපරේෂන් එක කරනලා ඔබ හැරෙනවා. ඊට පස්සේ පෙනහල්ල කපලයි. පහුගඩුවක් කපලයි. හැමෝම කැමැත්තෙන්ද මේකට සම්බන්ධ වෙන්නේ? අවබෝධයෙන් මේක තේරෙන්න ඕනේ. මේක අනවශ්‍ය එකක්. මේක නිසා දුක විතරයි එන්නේ. අනවශ්‍ය එකක් දුක විතරයි එන්නේ. එහෙනම් ඒක අයින් කරන්න ඕනේ. එහෙනම් මම හැදෙනවා කියන එක ජීවත් වෙන්න අවශ්‍ය එකක් නෙමෙයි. ධර්ම මුරුමුරුව බලා ගන්න අවශ්‍ය වෙන එකක් නෙමෙයි. මේ ලෝක පාලනයට අවශ්‍ය වෙන එකක් නෙමෙයි. තථාගතයන් වහන්සේ සම්බුද්ධ ශාසනයක් ගොඩ නැගුවා නම් පින්වතුනි රටක් පාලනය කරන්න බැරි මොකෝ. සම්බුද්ධ ශාසනය කී දහස් පාලනය කළා තථාගතයන් වහන්සේ. එහෙනම් රටේ ඉන්න ජනාධිපතිතුමාට තරිහත් වෙන්න පුළුවන් වන්න. ඊට පස්සේ කොහොම රට පාලනය කරයිද කියලා බලන්න ඕනේ. තරිහත් වුණාට පස්සේ දැන් මේ ළඟ තව සංසිද්ධියක් වුණානේ නේද? මොකද්ද? අලුත් ජනාධිපතිවරයෙක් බිහි වුණා. පත් වුණා. නේ? අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා. ඕක කාට හරි සැපක් වෙන්නේ නැති, තව කාට හරි දුකක් වෙන්නේ නැති. ඉතින් ජනාධිපතිවරයෙක් පත් වුණා. ඒක කොහොමද සැපක් දුකක් වෙන්නේ? එහෙනම් ජනාධිපතිවරයෙක් පත් වුණාට නෙමෙයි සැප දුක එන්නේ. මක් වුණාද? මම හැදුනහම. අපරාධින් ඡන්දෙකුත් දීලා තව දුහ පුතාවනේ නැත්නම් සැපේ පුතාවනේ මොකටද සැපයක් ආව කියන්නේ මොකද්ද ඊට පිටිපස්සේ තිබුණේ දුක සැපයක් කියන්නේ මොකද්ද දුකෙන් නිදහස් වෙනකොට එන එක පිළීමේ නිදහස් වෙනකොට එන එකක් ආස්වාදය කියන්නේ ඡන්දේ පාවිච්චි කළා අනේ ඊද දන්නේ අපේ එක්කෙනා පරදීද දන්නේ අපේ එක්කෙනා පරදීද දන්නේ අපේ එක්කෙනා පරදීද දන්නේ ඔහොම ඉදී දෙටිය රැලි වෙනකන් ඇහුවා දවල් රත් ඇහුවා අපිට නම් එහෙම හවසත් රතිඤ්ඤ දානවා අපි රතිඤ්ඤ වලින් තමයි දැනගන්නේ මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් ළමයෙකුට චොක්ලට් එකක් කන්න දෙන්න සල්ලි නැති හිඟන යක්කු රැලි වෙනකන් රතිඤ්ඤ දානවනේ තේඟට ඉතින් මේකට තුන්වෙනි ලෝකෙ නෙමෙයි කියන්නේ නිකමනේ හිතලා බලන්න රෑ එළි වෙනකන් රතිඤ්ඤ පුච්චනවා කසිපු ටිකක් ගහගෙන ළමෙක් අවුරුදු දෙකකින් චොක්ලට් එකක් කාලා නැහැ අහිංසකයා චොක්ලට් කඩේ ඉස්සරහ යනකොට චොක්ලට් බෝතලේ දිහා බලාගෙන කෙලහලහල යනවා මොහොත් නෙමෙයි තේමෙන්නේ නෙමෙයි කවුද මම කොළඹ රටේ එහෙම කියන්නත් උනා නේද? රතිඤ්ඤ දාන්න එපා. හුස්ම ගන්න අමාරු වෙනවා. එහෙම කියන්න උනා නේද? ඒ කියන්නේ හුස්ම ගන්න අමාරු වෙන තරමට රතිඤ්ඤ දාන්න බලාගෙන ඉඳලා තියෙනවා. ජනාධිපතිතුමා පත් වෙච්ච හින්දාද? එහෙනම් මම හැදිච්ච හින්දා. නැත්තම් සතුටක් දුකක් එන්න විදියක් නැහැ. මම හැදිච්ච හින්දා වේ. නිකම හිතන්නකෝ ජනාධිපතිතුමා පත් වෙන්න අවසාන චන්ද්‍ර ප්‍රතිපලය දෙන්න මොහොතකට කලින් මම නැති වුණා නම් එහේ අරිහත් වුණා නම් එහේ දැන් සතුට වෙනවද? නැහැ. දුක වෙනවද? ඒත් සතුටත් නැහැ දුකත් නැහැ. සතුට කියන්නේ දුකෙන් පස්සේ එන එක. ඒ කියන්නේ සතුට කියන්නේ දුකම තමයි ආයේ. සතුටක් ආවම සතුට වෙන්න එහෙම එපා. මට සතුටක් ආවා කියලා එහෙම. සතුට ආවේ මොකක් හින්දාද? දුකෙන් නිදහස් වෙච්ච ඉඳගෙන ඉගෙන මෙච්චර වෙලා දුක් ඉඳලා තියෙන්නේ. හරි. ඔන්න එහෙනම් ඔපරේෂන් එක පටන් ගමු. දැන් එහෙනම් බලනවා පින්වතුනි ඉස්සෙල්ලම මේ ඔණ්ඩුක පුච්චය කොතනටද සම්බන්ධ වෙලා තියෙන්නේ. පටල ගන්න නැත්තම් කාරණාවක් කියන්න. මේක පැටලුනොත් එහෙමම අමතක කරලා දාන්න. මේක ඕනෙම නෑ දැනට. පස්සේ කොහොමත් තේරෙයි. ළඟ ඉන්න කාට හරි නිින්ද ගිහිල්ලා නම් එහෙම පොඩ්ඩක් නිකන් හිමීට අත තියලා එහෙම හැරවන්න. ඇස් පියාගෙන බණ අහනවා නම් ඒ අයව නෙමෙයි හැරවන්න ඕනේ. හිමීට අත තියලා තරුණෙක් එහෙම නිදාගෙන ඉන්නවා නම් ඇහැරවන්න එපා. වයසක කෙනෙක් නිදාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් ඇහැරෙව්වට කමක් නැහැ. තරුණෙක් නිදාගෙන ඉන්නවා නම් පොළු පාරක් ගහන්නයි දෙන්නේ. මම ආයෙත් කියන්නේ ඇස් දෙක පියාගෙන බනහන අයට නෙමෙයි, ඒ වටේම මොකක් යන්න එපා. එහෙමයි ඉන්න ඇස් දෙක පියාගෙන බනහනවා. ඇස් දෙක පියාගෙන බනහනවා නම් ඔළුව කඩා වැටෙන්නේ නෑ. නිදිනම් තමයි ඔළුව කඩා වැටෙන්නේ. නැත්තම් මම ඉස්සරහට හදනවා වෙන් වෙන එක උපකරණයක්. මෙහෙ බනහනවා නම් ඒ උපකරණේ දාගෙන ඕනේ බනහන්න. ඒ තමයි බෙල්ල වටේට උපකරණයක් දානවා උල්্লাই කරමු. එතන මෙහෙ බනහනවා නම් ඒක දාගෙන ඕනේ බනහන්න. සමහරුන්ට මෙහෙම පාන්තු කුලිය දීලා අරන් ගියාගේ එතකොට. ඇයි ඒ? අර වෙස්පාන අය ඔළුව කරගන්නේ මේ. ඒ වෙලාවට ඇනුනොත් එහෙම අර මාළුවා කොක්කේ පැද්දුනා වගේ. හරි. දැන් ඇහැරිලා දින්නේ ඔක්කොම එහෙනම්. එහෙනම් මම ආයි මං කියනවා මේ කියන කාරණාව සමහර විට ඔබට තේරෙන එකක් නැහැ. තේරුනේ නැහැ කියලා කලබල වෙන්න එපා. මේක දැනට තේරුම් ගන්න ඕනේ නැහැ. තව ඉස්සරහදී කොහොමද තේරෙන්නේ? ඔබ මග වඩාගෙන තව ඉදිරියට යනකොට ඔබට කොහොමද මේක තේරෙයි? දැනට තේරුන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. දැන් බලන්න. දැන් වෙන්ගදනේ මේ සියලු දෙනාට මම ඉන්නවා කියලා දැනෙනව නේද? දැනෙනවනේ. දැන් මම ඉන්නවා කියලා දැනෙන්නේ මම හැදෙන හින්දා නේද? ඔක්කොම උත්තර දෙන්න ඈ. මොකද මේක පැටලෙන්න නිසායි මම මේක මේකකින් එක අහහ යන්නේ. සියලු දෙනාට දැනෙනව නේද මම ඉන්නවා කියලා? මම ඉන්නවා කියලා දැනෙන්නේ ඔය මම හැදෙන හින්දා නේද? නේද? හා. එදෙනි මම ඉන්නවා කියලා දැනෙන්නේ කාටද? කල්පනාවට ගන්න. හොඳට කල්පනා කරලා බලල උත්තර ගන්න. මම ආයි කියන්නම්. කලබල වෙන්න එපා. කල්පනාවෙන් බලන්න මේක දිහා. හැමෝටම දැනෙනව නේද මම ඉන්නවා කියලා? මම ඉන්නවා කියලා දැනෙන්නේ මම හැදෙන හින්දානේ. ඒක හැමෝටම තේරෙනවනේ. මම හැදෙන්නේ කාටද? හිතන්න හිතන්න හිතන්න. එහෙම ප්‍රශ්නයක් අහන්න බෑ නේද? මම ඉන්නවා කියලා දැනෙනවා දැන්. ඒ දැනෙන්නේ මම හැදුනහම. එන මම හැදුනහම තමයි මම ඉන්නවා කියලා දැනෙන්නේ. එහෙනම් පුද්ගලයෙක් ඉන්නවා කියලා දැනෙන්නේ මම හැදුනහම. එහෙනම් මම හැදෙන්නේ කාටද? එහෙම එකක් ගන්න බෑ නේද? මොකද මම හැදුනහම තමයි පුද්ගලයෙක් ඉන්නවා කියලා තේරෙන්නේ. එහෙනම් මම හැදෙන්නේ මොන පුද්ගලයාටද කියලා කියන්න බෑ. ඇයි? කලින් පුද්ගලෙක් හිටියේ නැහැ. මේ පිස්සුව නිසා පුද්ගලෙක් ඉන්නෝ වගේ දැනුණා. එහෙනම් පුද්ගලෙක් ඉන්නෝ වගේ දැනුනේ කාටද කියලා අහන්න බෑ නේද? මොකද පුද්ගලෙක් ඉන්න, ඒ කියන්නේ මම හැදෙනකොට තමයි පුද්ගලයෙක් ඉන්නවක තේරෙන්නේ. එහෙනම් මම හැදුනේ මොන පුද්ගලයාගේද? එහෙම අහන්න බෑ. දෙවි කෙනෙක්ගේ පිළිමයක් හදනවා. අපි එහෙම උදාහරණයක් ගත්තා, මම ඒකම ගන්නම්. අපි දු කතරගම දෙවියන්ගේ පිළිමයක් හදනවා. පිළිම ඔක්කොම හදලා ඉවර වෙලා ඔය පිළිමයට දිස්ත්‍රික්කල්ලා දේව දිස්ත්‍රික්කයක් ගෙන්නනවා. ඔන්න ආව පණ පිළිමෙට. දැන් පිළිමෙට පුද්ගලයෙක් ඉන්නවා. ඔය පුද්ගලයා ආවේ මොකටද? කාගේ ඇඟටද? ඔය පුද්ගලයා ආවේ කාගේ ඇඟටද? එහෙම කියන්න පුළුවන්ද? බෑ. ඇයි? තිබ්බේ පිළිමයක් විතරයි. ඒක පුද්ගලයේ බවට පත් උනේම මේ සිද්ධිය වුණාට පස්සේ. එහෙනම් ඒ දෙවියෝ ආවේ කාගේ ඇඟටද කියලා කියන්න පුළුවන්ද? බෑ. තේරුණා නම් තේරුණා, නැත්නම් අතැල්ලා දාන කමක් නෑ. මම හැදුනට පස්සේ තමයි මම ඉන්නවා කියලා දැනුනේ. එහෙනම් මම හැදුනේ කාගේද කියලා අහන්න බෑ. මොකද සත්ව පුද්ගල සම්බන්ධයක් එන්නෙම මම හැදුනට පස්සේ. එහෙනම් මම හැදුනේ මොන සතාගේද කියලා අහන්න බෑ. තේරුණා නම් හරි, නැත්නම් අතැල්ල දාන්න. මොන මම ඊළඟට යනවා ඉස්සරහට. මම හැදුනේ මොන සතාගේද කියලා අහන්න බෑනේ. එහෙනම් අහන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද? මම හැදුනේ කොහොමද එහෙනම්? මොකක් හින්දාද මම හැදුනේ? මොකක් හේතු කරගෙනද මම හැදුනේ? මේකද පුද්ගලයෙක් නැත්තම් හේතුවක් තියෙන්න බෑ. මම හැදුනේ කාගෙන්ද කියලා අහන්න බැරි නම් එහෙනම් අහන්න ඕනේ මොකද්ද? මම හැදුනේ කොහොමද එහෙනම්? තව උදාහරණයක් ගන්න. මේ පෘථිවියට වැටෙනවා, මේ පෘථිවියට කිසිම සම්බන්ධයක් නැති පාෂාණ කැල්ල. හැම රටකම නියෝජිතයෙක් එකතු වෙනව ඔතනට. දැන් ඔතන ඉන්න නියෝජිතයන්ට අහන්න පුළුවන්ද මේ පාෂාණය කාගේද? පුළුවන් ද අහන්න? පුළුවන් ද අහන්න? ඇයි? ඇයි අහන්න බැරි? පිටුදෙනේ මේ පාෂාණය මේ දැන් වැටුනේ. ඒ පාෂාණය දැන් තමයි මේ ආවේ. ඉතින් දැන් නම් ඒක ආවේ. ඒක කාගේද කියලා අහන්න පුළුවන්ද? අහන්න වෙන්නේ මොකද්ද? කොහෙන්ද ආවේ? ඔබ යාළු හතර දෙනෙක් ඉන්නවා. කතා කර කර ඉන්නකොට රත්තරන් කෑල්ලක් වැටෙනවා අහතින් එතනට. දැන් මොන මෝඩයටද අහන්න පුළුවන්? මේ ගොඹේද? කියන්න මොන මොඩේට දහන්න පුළුවන්? අහන්න බෑ නේද? ඇයි? මේ දැන් නේ වැටුනේ. දැන් තමයි මේ රත්තරන් කෑල්ල ඉපදුනේ. ඉතින් මේ රත්තරන් කෑල්ල දැන් නම් ඉපදුනේ. ඕක කාගේද කියලා අහන්න පුළුවන්? බෑ. එහෙනම් මේ මම ඉපදුනේ මේ දැන්. එහෙනම් කාටද මම ඉපදුනේ කියන්නේ? මේ දැන් ඉපදිච්ච එක කාටද ඉපදුනේ කියලා අහන්න පුළුවන්? දැන් ඉපදුනේ. තේරුණ නැත්තම් අතල්ලා දා. ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. එහෙනම් දැන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ මම කියන්නේ මේ ජාතිය කාගේද කියලා අහන්න බැරි වුණාට එහෙනම් අහන්න පුළුවන් එකක් තියෙනවා. මේ ජාතිය කුමක් ප්‍රත්‍ය කරගෙනද හටගත්තේ? නැවතත් හොඳට බලන්න. ජාතිය හැදෙනකොට තමයි පින්වදෙනි සත්වෙක් ඉන්නවා කියලා හිතෙන්නේ. ජාතිය හැදෙන්න කලින් සත්වෙක් ඉන්නවා කියලා හිතILLක් නැහැ. එහෙනම් අහන්න තියෙන්නේ ජාතිය හැදුනේ මොන ප්‍රත්‍යෙන්ද? ඒ කියන්නේ මේ මම ඉන්නවා කියලා හැඟෙන්නේ මොකක් හින්දාද කියලා. මම ඉන්නව නෙමෙයි. මම ඉන්නව නෙමෙයි. මොකද්ද? මම ඉන්නවා කියලා හැඟෙනවා. මම ඉන්නවා කියලා හැඟෙන්නේ කාටද කියලා අහන්න බෑ. මොකද කාටද කියලා අහනකොට කාටද කියන්නේ මොකද්ද? ඒ මම ඉන්න කෙනකේ කාටද කියලා කියන්නේ ජීවියෙන් නෙමෙයිද? කාටද කියලා කියන්නේ පුද්ගලයෙක්. එහෙම කතා කරන්න බෑ මේකේ. මම ඉන්නවා කියලා හැඟෙන්නේ කාටද කියලා අහන්න බෑ. අහන්න වෙන්නේ මොකද්ද? මම ඉන්නවා කියලා හැඟෙන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලත්වයක් හැඟෙන්නේ මොකක් හින්දාද? එංගදිනි මේ ජාතිය කියන එක හැඟෙන්නේ මොකක් හින්දාද? භව නිසා. භවනිසා ඔන්න වැදගත් කාරණා. ජාතිය කියන එක හැඟෙන් එන්නේ ජාතිය කියන හෙවත් මම ඉන්නවා කියලා හැඟෙන්නේ භව කියන එක හැදුනහ. භව පස්සේ භව කියන මොකද්ද කියලා හොයාගමු. භව කියන එක හැදුනහම ජාති කියන එක හැදෙන්නේ භව කියන එක නිසා. ඒ කියන්නේ මං ඉන්නවා කියලා හැඟෙන්න පටන් ගන්නේ භව නිසා. මං ඉන්නවා කියලා හැඟෙන්න පටන් ගත්ත ගමන් මොකද්ද ඔබට උරුම වෙන්නේ? මොකද්ද උරුම වෙන්නේ? ඈ මොකද්ද උරුම වෙන්නේ? ගිනි. මහා දුක්ඛන්දරාවක් උරුමනේ. ඇයි? ලෝකේ පිළිකා හැදෙනවා, දෘෂ්ටි ව්‍යසනය වෙනවා, සීල ව්‍යසනය වෙනවා, ඥාති ව්‍යසනය වෙනවා, ලෙඩ රෝග හැදෙනවා, භෝග ව්‍යසනය වෙනවා. ඒ ඔක්කොම වෙනවා ලෝකේ. දැන්ටත් ඒවා වෙලා තියෙන්නේ. මම හැදිච්ච ගමන් මොකද වෙන්නේ? ඒ ඔක්කොම දුක බවට පරිවර්තනය වෙනවා. එහෙනම් පින්වතනි මේ මම හැදෙනවා කියන එක තරම් අවාසනාවන්ත තත්ත්වයක් තවත් නැහැ නේද? මොකද මම හැදුණා කියන එකෙන් පළක් නැහැ නේ. මම කිව්වේ මොකක්ද හරියට? ආසාදිත උණ්ඩුක පුච්චේ වගේ. තිබුණා කියලා පළක් නැහැ. නිකන් රිදෙනවා විතරයි. එහෙනම් මේ මම හැදෙන එකෙන් වෙන්නේ පින්වදනේ නිකන් දුක් විඳිනවා විතරයි. මම හැදුණා කියලා ළමයට කන්නම් වෙන්නේ නැහැ, ළමයට කිරියෙන්නේ නැහැ, මොකුත් වෙන්නේ නැහැ. යාන වාහන ලැබෙන්නේ නැහැ, ඉඩකඩම් වද පිටි ලැබෙන්නේ නැහැ. දැන් මම හැදුනහම ඉඩකඩම් ලැබුණේ, එහෙම නැත්නම් සල්ලි දීලා ගත්තහම. කොහොමද ඔබට ඉඩකඩම් හම්බුනේ? සල්ලි දීලා ගත්තහම. එහෙනම් මම හැදුනා කියලා මේ ලෝකෙට ඔබට කිසිම යහපතක් වෙලා නැහැ. වෙලා තියෙන මොකක් විතරද? අයහපතක් විතරයි. එහෙනම් මේ මම හැදෙනවා කියන එක පින්වතුනි මහා පුදුමාකාර භයංකර දෙයක්. මේක ලෙඩක්. ලොකු ලෙඩක් මේ. මහා භයානක. පිළිකාවට එහා පැත්තේ භයානක. පිළිකාවකින් විඳවන්නේ මේ අද්දවේ විතරයි. ඒකත් ඒක රිදෙන වෙලාවට විතරයි. නමුත් මේ ජාතිය හැදෙන වෙලාව කියන්නේ හැමතිස්සෙම ජාතිය හැදෙනවා බින්ද. ඒ කියන්නේ හැමතිස්සෙම විඳවනවා. මේ හැදෙන හැම වෙලාවකම විඳවනවා. පහුගියේ වල්ලගෙන විඳවනවා. අනාගතයට එන්න තියෙනේ වල්ලගෙන විඳවනවා. දැන් වෙනේ වල්ලගෙන විඳවනවා. ජාතිය හැදෙන හැම වෙලාවකම පිංවිතුනේ ඔය කියන විඳවිල්ල තියෙනවා. එහෙනම් ජාතිය කියන්නේ සම්පූර්ණයෙන්ම විඳවිල්ල. වැටහෙනවද? ජාතිය කියන්නේ විඳවිල්ලක් කියලා වැටහෙනවද? මේ ලෝකයේ වෙන සිද්ධි දාමයන් හරහා දුක ගේන වැඩපිළිවෙල ජාතිය කියලා වැටහෙනවද? එහෙනම් මේ ජාතිය කියලා කියන්නේ පිටින් වනේ වන හතුරෙකුටවත් තියෙන්න ඕන එකක්ද නැද්ද? ඈ තියෙන්න ඕන එකක්ද නැහැ. වනේ වන හතුරෙකුටවත් ජාතිය නම් එපා. ජාතිය කියන්නේ මහා ගින්නක් පිටින් සියලු ලෝක සියලු සත්වයෝම ජාති ගින්නේ මිදෙත්වා. ඔන්න ආර්ය මෛත්‍රී ක්‍රමය. ජාතිය කියන්නේ මහා ගිනි ගොඩක්. මේ ජාතිය කරන්නේ සම්පූර්ණයෙන්ම ගිනි අවුලෝන එක. අහ කියන නයි ඔක්කොම රෙද්දසට ගෙනත් දෙන එක. දෂ්ට කරෝන එක. ගිනි තියෝන එක. මේක තමයි මේ ජාතිය කරන්නේ. හොඳට බලන්න මේ. පාරේ බල්ලෙක් මැරිලා. ඒක දැක්කහම අනේ පප්පියා. කියවෙනවද නැද්ද හිතලා බලන්න මේ අහක යන එකේ තාත්තට අඳුන් කොන්ද ඉතින් ඊළඟ වතාවේ තාත්තා නැට්ටුකුයි වල්ගෙකුයි මේ අන්දෙකුයි ගන්න එක වරදද තාත්තගේ අහන්නද යද ඒක ඇයි පාරේ වල්ලෙක් මැරිලා කෙල්ලෙක් එතන යන ගම එතන දෙලා අඬන ඉන්නවා දැන් හිතලා බලන්න ඒ මොන පිස්සුවක්ද කියලා හිතලා බලන්න ඔබට හිතෙන්නේ පිස්සුවක් කියලා ඉතින් ඔය ඔස්සේ හිතලා බලන්න අම්මා මැරිලා මෙන්න මිනිහෙක් අඬනවා ඒකට නම් එහෙම හිතෙන්නේ නැහැ නේද පාරේ බල්ලෙක් මැරිලා ඉතින් මිනිස් එක එක දැකලා අනේ අපෝයි කියන එක නම් පිස්සුව වගේ කියලා හිතෙනවා අම්මා මැරිලා මෙන්න මිනිහෙක් අඬනවා ඒකට නම් පිස්සුව කියලා හිතෙන්නේ නැහැ ඒ තරමට මේවා කාවැද්ද ඉවරයි තියෙන්නේ ඔබගේ අම්මා මැරිච්ච වෙලාවේ ඔබ ඇඬුවේ නැත්තම් එහෙම මොකද සමාජයෙන් හොඳ ටිකක් අහගත්ත හැකි ඒක නිසා පින්වතුනි ඇහැ පොඩි කර කර හරි අඬන්න ගොඩාක් කෑ ගහලා අඬන්න පුළුවන් තරමට මිනිස්සු හිතනවා ඔබ අම්මට ගොඩක් ආදරේ හරක් ගොඩේ ඉන්නකොට උම්බෑවක් දෙකක් කාලෙකට පස්සේ දැම්මට කමක් නේ හරක වෙන්නේ නැතුව නැත්තම් එහෙම ඔබට අපවාද කරලා ඉවරලා මහා අපරාධයක් කරගන්න මේ මොඩ මිනිස්සු හොඳට බලන්න මේක ඒ හැටි මනමාලි ගෙදරින් පිටත් වෙන වෙලාවේ අම්ම ඇඬුවේ නැත්තම් එහෙම මොකද හිතන්නේ නේද අම්මට කිසි ගාණක් නැහැ බලන්නකෝ වැඩි නේ ඒ කියන්නේ මේ දෙන්න බලාගෙනම හිටියේ කොල්ලව හොයාගෙන කොහම හරි කරේ එල්ලුවා දැන් ඉතින් හරිනේ දැන් සතුටු ඇති ඕවා තමයි හිතෙන්නේ ඒකෙන්ද අඬන්න ඕනේ ඔය ඔක්කොම පිස්සු පින්දනේ අම්මා මැරුණාම මිනිහෙකුට ඇඬෙනවා පිස්සු දැන් මේක කිව්වහම මට බැනුම් ඇවි හැකි ගෝණි ගන්න මොනවා කරන්නද මේ වඳුනේ ඉතින් දහම් අවබෝධයකට පත් වෙච්ච පිරිසකට විතරනේ මේක හිතෙන්නේ මේක පිස්සු කියලා අනිත් අයට හිතෙන්නේ ඒක නෝමල් කියලා ඒකයි ඔබට ওই දෙකේ වෙනස තේරෙනවා ඇති බල්ලෙක් මැරිලා මිනිහෙක් අඬනකොට මේ මොන පිස්සුවරද මේ පාර යන බල්ලෙක් මැරලා උගේ බල්ලා නම් තව කමන්නේ මේ පාර යන බල්ලෙක් මැරලා මූ අඬනවා මේ පිස්සෙද්ද කොහෙද මු ඔය ටිකම කියන්න පුළුවන් ද අම්ම මැරලා අඬන එකේනත් මේ බලහල්ලක වැඩ කරා අම්ම මැරනවා කියලා මූ අඬන්නේ ඈ අම්ම මැරනට මූ මොකටද දන්නේ ගැළපෙනවද ඔක? ගැළපෙන්නේ නැති තරම් නේද? නමුත් ඇත්ත එක තමයි තේක. පිස්සුව උඩු දුවලා තියෙන්නේ. කොහොම හරි නසමු මේක. මට ඔබ කියන්නේ ඔබ අම්මා මැරුණාට පස්සේ අඬන එක සාමාන්‍යද? ප්‍රඥාවෙන් කියන්නේ මේ ලෝකේ වැත්තේ නෙමෙයි ප්‍රඥාවෙන් කියන්නේ. එහෙම අඬන්න ඕනේ නැද්ද? දැන් ඔබ කැමතිද ඔබගේ දරුවා අඬනවා දකින්න? කැමතිද? නෑ. එහෙනම් ඔබගේ අම්මා කැමතිද ඔබ අඬනවා දකින්න? නෑ. එහෙනම් අම්මටත් වෙන්නේ අවඩක්. නෝත අඬනවා. අර යන්න ගියපු අද්දේ ආය ඇදලෙනවා පිංගද මේ අඬන සද්දෙට. අරමුණු වෙන්නේ ඒකනේ. සාමාන්‍යයෙන් ඔබගේ අම්මා ඔබ අඬන වෙලාවට මොකද කළේ? මං යන වෙන තොපි ඉන්න දිහා ගම මං ඉන්නේ කියලා ගියාද? නැත්තම් ළඟට ඇවිල්ලා අනේ පුතේ අඬන්න එපා පුතේ. ඔහම තමයි ඉතින් තාත්තා ගහනවා තමයි ආදරෙත් නේ පුතේ ගන්න. එහෙම කියන්නේ. ඈ? ඔබ තමයි වෙන්නේ. දැන් ඔබ ඔබගේ බල්ලා මැරිලා ඔබ අඬනවා. අම්මා මොකද කරන්නේ? හ්ම්? ඔබගේ උඹයි බලුකුණයි ගෙදරට ලයිටා මං යනවා යන්න. මං පන්සල ගිහලා හිල් ගන්නවා කියලා එහෙම ගිහලා දිනවා. නේ මොකද කළේ? අබගේ ළඟට ඇවිදලා අඬන්න එපා මගේ පුතේ අඬන්න එපා කියලා අම්මගේ ඇස් දෙකනුත් කඳුළු වැක් කරනවා අඬන්න එපා පුතේ අඬන්න එපා අපි තාම බල්ලෙක් ගේම් ඈ ඔය ටික. ඉතින් අම්මා මලහම ඔබ අඬන වෙලාවටත් පින්වදිනේ. අර නිදහස් වෙලා යන්න හිටපු එක මලවැරීතිය කියලා මක් වෙනවද? ඔබගේ ඔළුව අතක ගා ඉන්නවද දෙන්න? හ? අඬන්න එපා මගේ පුතේ අඬන්න එපා. ලේසි පහසු ඒවා නෙමෙයි සිදිරෝ, පේන්නේ නැහැනේ කාට. අද මල පෙරේතු කී දෙනේ දුකටපත් වෙනද ඉන්නවද පින්විතේ? ඔය අඬන අඬපු එක නිසා ඇදිලාවිල්ලා. නැත්තම් මේ සුගතියකට යන්න හිටපේකි. ළමයින්ගේ අඳෝනා විවස ගන්න බැරුව කැරකුණා මේ පැත්තට. නේද මේ ඒ වෙලාවට මොකද ඉන්නේ? ඒකනේ බලපන්නේ. තේ ඒකයි කම. එහෙනම් දැන් මට කියන්න මේ ජාතිය කියන්නේ මහ ගිනි ගොඩක් නෙමෙයිද? දැන් මේ හැම එකක්ම ඔබට කියන්නේ මේ ජාතිය කියන ගිනි ගොඩ ඔබට හොඳට පෙන්වන්න කරන්න. එහෙනම් දැන් මට කියන්න පිංගුතුනි. ජාතිය කියන්නේ ඔය සා මහ ගින්නක් නං. ජාතිය හදන භවය හොඳ එකද නරක එකද? ඔබගේ නිගමනය කියන්නේ එච්චරයි. ජාතිය හදන භව හොඳ එකද නරක එකද? හොඳට කල්පනා කළා වුණ උත්තරේ දෙන්න. ආවට කියන්න බෑ. ඒකද මේ ජාතිය කියන එකේ මොන ජාතියද මේක? ජාතිය කියව මොන ජාතියද? දැන් මොන ජාතියද කියලා අහන්න දෙයක් නැහනේ. මං හැදෙනවා. මම ඉන්නවා කිව්වම ඉතින් ගොම්මම හරක් මම බූරු මම ඔය ඔක්කොම මං තමයි. එහෙනම් මම ඉන්නවා කියන එක කෙලින්ම දුකයි නං. ආයෝගේ ප්‍රභේද හොයන්න දෙයක් නැහනේ. මම කියන එක හැදෙනකොට ඒ මම හැදෙන්නේ දේව මම නං ඒත් ගිනි. බ්‍රහ්ම මම නං ඒත් ගිනි. අරූප බ්‍රහ්ම මම නං ඒත් ගිනි. සතර අපා මම නං ඒත් ගිනි. කොයි විදිහට හරි මම හැදෙනවනම් මේ ගින්න එහෙම්මම උදා වෙනවා. පිළිගන්නවද නැද්ද? එහෙනම් ආයි දෙයයන්ටද මනුස්සෙන්ටද බ්‍රහ්මෙන්ටද සත්තුන්ටද කතා කරන්න දෙයක් නැහැ නේද? මම හැදෙනවනම් ගිනි තමයි. වැටුණාද? මම හැදෙන එක කොයි විදිහේ මම හැදුනත් ගිනි නම්. මම හැදෙන්නේ භව නිසා නම්. භව හොඳද නරකද? භව හොඳද නරකද? මොන භවද නරක? ඈ මොන භවද නරක? ඈ මොන භවත් නරකයි. හේතු ඒකෙන් ජාතිය හදන හේන්. මොන භවෙන්ද ජාතිය හැදෙන්නේ මේක? කාම භවෙන්ද? රූප භවෙන්ද? අරූප භවෙන්ද? මම හැදෙන්නේ ඈ රාග භවද? ද්වේෂ භවද? මෝහ භවද? මම හදන්නේ. එහෙනම් භව කියන්නේ ඕනේ භවක් ඔය ජාතියේ තමයි. හැබැයි දැන් මේකට ගාව ගන්න එපා. අරිහත් භව, අරිහත් ජාතිය වගේ ඒවා, ඒ වචන ඇහිලා තියෙන ඒවා ඔක්කොම අයින් කරලා දාන්න. අරිහත් උන්වහන්සේගේ වයින් කරලා දාන්න. ඒවා පටල ගත්තොත් මේ කරන්න හම්බෙන්නේ. ඒ ටික අයින් කළා දැන්. මොකද ඒව ඇත්තටම භව නෙමෙයි. ඒ ඇත්තට මේ අපි කතා කරන ජාතිවත් අපි කතා කරන භවවත් නෙමෙයි. ඒක වෙනස් එකක්. ඒ නම පාවිච්චි කරන්න නැති තරමට හොඳයි. නැත්තම් පටල ගන්න මේවත් එක්ක. එහෙමනම් මොන ජාතිය හැදුවත් ගිනි නම් මේ ජාතිය හදන භව සූභවද අසුභවද? නිගමනේ යෝනේ. ඒක සූභවද? හොඳටම සූභවද? මොකද උත්තරේ? සූභවද? හොඳටම සූභවද? ඈ හා අසුභව. එහෙනම් මේ මං කියන ඒවට හරියන්න ගැළපෙන උත්තර එහෙම දෙන්න එපා. සූභවද අසුභවද කිව්වම අසුභව. සූභව නේද? ඈ ඒකට වනන්න එපා. එතකොට ඉල්ලනවා පොඩි ටක කෑල්ල. ගතිය හොඳට පේන්න. අවබෝධයෙන්මයි කියන්නේ. මේ ජාතිය නිසා මේ බාහිර ලෝකේ තියෙන ඔක්කොම ගිනි බවට පරිවර්තනය වෙනව නම් මේ ගෑණියෙක් ඉපදිලා ගෑණියෙක් මැරුණා. අම්මා තමයි ඉතින් ගැහණියක් නේද අම්මා නැද්ද? හ්ම්. ඉපදිලා මරුණා. මේක ප්‍රශ්නයක් නෑ. ඒ ගෑනුවෙක් කෙනා ඔබට උප්පත්තිය දුන්නා. ඒ ගෑනුවෙක් කෙනා ඔබට කන්න බොන්න දුන්නා. ඔක්කොම කළා. ඔබත් සැලකුවා පුළුවන් තරම්. කරේ තියාගෙන සැලකුවා කරේ. අවුරුදු 100ක් කරේ තියාගෙන. මල මුත්‍ර ඔක්කොම ඇද ඇද. ඔබ සැලකුවා. තියා මරුණා. මෙහෙම වුණා. දුකක් එන්නේ. දුකක් එන්නේ කවුරු හැදුනාද? මම හැදුනා. එනම මේ බාහිර ලෝකේ ඕන එකක් සිද්ධ වෙන්න පුළුවන් එක කීක විදිහට මේක. දුකක් එන්න නම් කවුරු හැදෙන්න ඕනේ? ජාතිය හැදෙන්න ඕනේ. මම හැදෙන. එනම මේ ජාතිය කියන එක ඒ තරම් මහ ගින්න. බාහිර ලෝකේ තියෙන ඒවෙන් දුක උපදවන මැෂින් එකකට කියනවා මොකක් කියලාද? ජාතිය කියලා. එක එක නම් වලින් බලන්න. එහෙනම් ඒ ජාතිය හදන්නේ මේ භව නම්. මේ භව තරම් මුස්පේන්තු දෙයක් තවත් නැහැ නේද මේ ලෝකේ? එහෙනම් පිටුදේ මේ භව කියන්නේ මහා භයානක එකක්. මේ භව කියන්නේ පිටුදේ තනි කරම ගිනි උපදවන මැෂිමක්. එහෙනම් භව කියන්නේ සූ එකක් නෙමෙයි. භව කියන්නේ අසු එකක්. ඒ කිව්වේ අසු භව මිස සූ භව මේ ලෝකේ නෑ පිටුදේ. වැටහුණාද? හොඳටම හරි. දැන් විවේකයක් අරගෙන ඊටු ටික කතා කරමු. එතකොට එහෙනම් මේ විවේකයේ අසුරේදී හොඳට මනසිකාර කරලා බලන්න. ලෝකයේ සිද්ධ වෙන දේවල් නිසා ගිනි හටගන්නේ මම ඉපදෙනකොට නම් හේවත් ජාතිය නිසා නම්. මේ ගින්න සම්පූර්ණයෙන්ම ජාතිය නිසා යුදා වෙන්නේ. ජාතිය කියන්නේ මහා ගිනි ගොඩක් එහෙනම්. මේ ජාතිය හටගන්නේ භව නිසා නම්. සූභව කියලා ජාතියක් මේ ලෝකෙ නැහැ. අසුභවමයි තියෙන්නේ. අසුභමයි. සුභ නැහැ. අසුභමයි. ඔන්න ඔය පිළිබඳව හිතන්න පටන් ගන්න. හැබැයි මතක තියාගන්න. කයිවාරු ගහන ගමන් හිතන්න බෑ. පිරිස එක්ක කතා කර කර බනිස් කැල්ල කටේ පුරවගෙන කොහොමද බනිස් කැල්ල නීමට තියනව නේද? හොඳට තැම්බිලා තියනව නේද? මුද්දරස් පලනුත් හම්මුණ. ඕවා කිව්වොත් එහෙම මේක ඉතින් මෙනේ කරන්න හම්බෙන්නේ නෑ. ඒක නිසා ශ්‍රේෂ්ඨ මිනිසුන්සේ තනියෙන් ඉන්න. තනියෙන් ඉඳගෙන මේ කියපු කාරණාවල් හොඳට මනසිකාර කරා. තේක බොනවා මනසිකාර කරා. බනිස් කනවා මනසිකාර කරා. වැසිකිලි යනවා මනසිකාර කරනවා. ආපහු එනවා මනසිකාර කරනවා. පුටුවෙන් ඉඳගත්තා මනසිකාර කළා. හොඳට බලන්න මේ කියපු ඔක්කොම මේ විතරක් නෙමෙයිනේ ඕනේ තරම් තියෙනවනේ ගිනි. ඒ ගිනි එකක් එකක් නෑර අරගෙන බලන්න ඒ ගිනි ඔක්කොම ස්වභාවිකව වෙන ඒවා නේද කියලා. ඒව ගිනි වෙන්නේ නෑ නේද කියලා. මගේ කියන කෑල්ල ආවේ නැත්තම්. හෝ මම කියන කෑල්ල ආවේ නැත්තම්. එහෙනම් මම හැදෙන එක මම කියන එකක් ඇත්තටම නෑ. ඒකට උදාහරණ තියෙනවා. කවුද? කවුද උදාහරණ? අරියතුන් වහන්සේ. උන්වහන්සේට මම නෙවෙයි. උන්වහන්සේ ඉන්නවනේ උන්වහන්සේ. එහෙනම් මම කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන එක නෙමෙයි. හැදිච්ච මානසික ලෙඩක් ඒක. එහෙනම් ඒ තරම් භයානක මානසික ලෙඩක් තව හිතා ගන්න පුළුවන්ද? නෑ ඉතින් ඔබ එකපාරට දකින්න අමනුස්සය දැකලා කෑ ගහනවා. ඔබට විතරයි පේන්නේ. ඉතින් ඕකටත් මානසික ලෙඩක් කියලානේ කියන්නේ. නමුත් ඔබ පුදුම විඳවිල්ලක් විඳවනවානේ. අපි දැන් අමනුස්සය නෙමෙයි. ඔබ දකින්න මොකක් හරි මේ මිදුල බැලුවාට පස්සේ ගල් කැට තියෙන මේ ගල් කැට ඔක්කොම පේන්නේ අමනුෂ්‍යව. දැන් ලොකු ලෙඩක්. ඉතින් ලෙඩේ නිකන් ලෙඩක් නෙමෙයි මේ ලෙඩේ නිසා කොච්චර විඳවනවද? ඔබ බුදුම විඳිට බය වෙනවනේ ඒවා දැක්කට පස්සේ. ජාතිය කියන්නේ ඒ වගේ එකක්. ඔබ පුදුම විදිහට ඔය බය වෙලා ඉන්නේ. මේක තේරෙන්නේ නැහැ කියලා බය වෙලා ඉන්නවා සමහර. අනේ මට මේක තේරුම් ගන්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා සමහර බය වෙලා ඉන්නේ. ඔය ඔක්කොම මේක නිසා. ඇත්තට ඔහොම එකක් නැහැ. හිතන බලන්න. හොඳයි. හොඳයි බින්දුනේ එමනම්. උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, ධම්ම ශ්‍රවණය කිරීමෙන්, ධම්ම මනසිකාර කිරීමෙන්, බුදු ගුණ සජ්ජායනා කිරීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, සිවණක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන්, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන්, ඊරස් කරගත්තා වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියේ බල මහිමෙන් ඔබ අප සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්දවේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සීතමින වදාළ නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සීල දෙනාටම තෙරුවන් සරණයි.